පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අප මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීම වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. අද අපට ලිඛිත ප්‍රශ්න එකක් ලැබිලා තියෙනවා ස්වාමීන් වහන්ස. ඒක ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ගරු ස්වාමීන් වහන්ස, පර්යංකේ ආනාපාන සති භාවනාව කරන විට හිඳගත් වහාම හුස්ම නොදැනී හිස් තැනක් වෙත ළඟාවේ. එම කාලය තුල කිසිවක් මතක නැත. දිනපතා මේ සිදුවේ. කලකට පෙර පසු කරගෙන ආ විතක්ක විචාර ප්‍රීති සුඛ සහ රූප වේදනා සිතුවිලි යන මගසලකුණු අතුරු දහන් නොඇත. මද ආලෝක සංඥා විනාඩි කිහිපයක් නළල් තලයේ මට්ටමේ කැරකෙමින් පවතින අතර එයත් අතුරු දහන් වේ. කිසිත් නොදැනී පැයක් පමණ සිටි සිදුවන සියල්ල පිළිබඳව දැඩි විශ්වාසයක් පවතී. සක්මන් භාවනාවද සැහැල්ලුවෙන් ගෙවී යයි. දෙපා ස්පර්ශයට හිත යොමන කල සිත සහ කය දෙකම සැහැල්ලුවේ. පැයක පමණ සක්මන සිදුවන කාලයේ වේදනා සිතුවිලි තොරය. වරින් වර ඇසෙන ශබ්ද සහ දකින රූප මතකයේ ඉතිරි නොවේ. ඔබ වහන්සේගේ දෙපා නමද භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
හොඳයි. ඇයි භාවනා කරනකොට අපි ඇත්තටම නිමිත්තක් තමයි මුල් කරගන්නේ. නමුත් භාවනා හරියට යනකොට හිමිට නිමිත්ත දිය වෙන්න පටන් ගන්නවා. නැත්නම් නොදෙනී යනවා. එව නැත්නම් බොඳ වෙනවා, උද්දල් වෙනවා. ඉතින් හුඟ දෙනකොට ඒක හසුරුව ගන්න තේරෙන්නේ නැහැ. එතකොට හිතන්නේ මේ සතිය බොඳ වුණා, සමාධිය බොඳ වුණා කියලා. මේ ලියන එක නම් ඊට වැඩිය කල් එළියක් තියෙනවා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා බලන්න හිත ඒ අරමුණු බොඳ වෙනකොට, නිමිත්ත අනිමිත්ත වෙනකොට, පණිදී අපණිදී වෙනකොට විශ්වාසය ඔය කියලා තියෙන විදිහ වැඩෙනවා නම් ඒක ඇත්තටම මේ ආත්මි කරපු පිනක් නෙවෙයි, ගිය ආත්මි කරපු පිනක් කියලා කියන්න පුළුවන්. ඉතින් අන්න ඒකට සූදානම් වෙලා. ඇති දේකට පස්සේ නැති දේ පේන එක ඇති දේ දියුණුවක් කියලා හිතාගෙන, එනත උප්පත්ති දිහා බලනකොට මරණය පේන එක පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කියන වගේ දියුණුවක් විදිහට සලකන කරගෙන යන්න කියන එක තමයි කියන්නේ. ඉතින් ඒක මේ පොදුවේ කියන්න බෑ. ඒ අවබෝධ කරගත්ත පින් ඇති කෙනාට තේරෙනවා. අනික් කෙනාට තින් ටිකක් මේක අවමංගල්‍යයක් විදියට තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් දුකක් විදියට තේරෙනවා. පෙර පින් කරපේ කරාන බික දුක්ඛ සත්‍ය බවත් දුක්ඛ ආර්ය සත්‍ය බවත් තේරෙනවා. ඉතින් අන්නේ වෙනස ඇතිවීම තමයි අපි දෘෂ්ටිය හරිනවයි කියලා කියන්නේ. ඒක තමයි ප්‍රධානම දේ කමඨාන් සුද්ධ කරනකොට. එනිසා මේ අහන ප්‍රශ්නේ සාධාරණයි. මං හිතනවා දෙන උත්තරේ තේරෙනවයි කියලා. විශ්වාසිකෙන් යුක්තව මේ කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.
එපමණයි මට නම් ප්‍රශ්න තියෙන්නේ රෝෂ්.
එහෙමනම් මම සභාවට ඉදිරිපත් කරනවා. කාටරි ප්‍රශ්න තියෙනවා නම් මේ අවස්ථාව ලබාගෙන අත උසලා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට. ස්වාමීන් වහන්සේ කවරේ අත උස්සන කල මට මේ පොතක් කියවනකොට දැක්ක ප්‍රශ්නයක් මේ භාවනාවට සම්බන්ධ නැති වෙන්න පුළුවන්. නමුත් මම අහන්නම් කියලා හිතුණා ඔබ වහන්සේකින් දැන ගැනීම සඳහා. ස්වාමීන් වහන්සේ සූවිසි මහ ගුණය කියන පොතක් මම කියවපු වෙලාවේ සම්මා සම්බුද්ධ ගුණය ඇතුළත තිබුණා කාල සම්පත්තියයි කාල විපත්තියයි කියලා දෙකක් ගැන කර්මය ගැන කියන තැනක. මට හිතුණේ ස්වාමීන් වහන්සේ මේ ලංකාවේ තියෙන මේ වෙලාවේ තියෙන හැටියට මේක කාල විපත්තියක් කියන්නේ මේකටද කියලා. ඉස්සර තිබ්බ කාල සම්පත්තියක් දැන් කාල විපත්තියකට පස් වේගෙන එනවද වගේද කියලා. ඒ කාලවලදී මේ අති දුෂ්කර තත්ත්වයකට පත් වුණා කියලා එහෙම තමයි තිබ්බේ ඒකේ. මට හිතෙනවා වහන්සේ ගහන මේකට මේ කාල විපත්තියක් කියන්නේ කියලා.
කාලකන් කියන්නේ මේ කාල විපත්තියක් තමයි. ප්‍රඥාවන්තයර කාල සම්පත්තියක්. එයා දන්නවා දුක කියන එක දැන් හොඳට තේරෙනවා. කාගේ දහං ගැටයක්වත් දැන් වදින්නේ නැහැ. කොම අභාග්‍ය සම්පන්න වෙලා තියෙන ඉතින් ඒ කල්යාණ මිත්‍යාට සත්පුරුෂයාට මේ කාල සම්පත්තියක් අභාග්‍යර දකින්න එක්කනාලා ඉතින් කාල විපත්තියක් තමයි ඉතින් කොයි එකත් ඔය පොත් ලියන කට්ටිය කොහේ හරි පොතක් තියලා කොපි කරලා ලිව්වට ලැබෙන දේ වාචීට හරව ගන්න ලියන්න දන්නේ. ඉතින් මේ මිනිස්සුත් එක තමයි අපිට පොත්පත් කියවනකොට දැනුමත් එක ජීවත් වෙනවා කියලා කියන්න තියෙන්නේ. ඒ ඕනම දෙයක් සම්පත්‍තිකර විදියට හසුරව ගන්නවා කියන එක ඒක ඉතින් මේ තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවක්. ඒක ඉතින් විපත්‍යක් කියලා දාලා ලේසියට ආණ්ඩුවට බැන බැන අරගල කරගෙන ජීවත් වෙන්න තමයි අපිට මාර්යා උපදෙස් දෙන්නේ. අපි බුදුහාමුදුරන් ගමනේ කරන නිසා අපිට ওই කාල විපත්‍ය අනම්මනම් ඒ විකාර නැහැ. අපි තියෙන්නේ මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. ක්ෂණ සම්පත්‍ය දුර්ලභයි. ඔක කාලකන්ණි කරගන්න එපා. ওই අනම්මනම් මූල ධර්ම දාලා. එතකොට වෙන්නේ අපිට මේ මීටත් වැඩි හොඳ කාලයක් ආයේ කවදාවත් ලැබෙන්නේ.
එහෙම මට ස්වාමීන් වහන්සේ හිතන්නේ මේ මේ දැන් මේ වගේ කාලයක ඇත්තටම හොඳ දෙයක් කරගන්න හොඳම කාලයක් කියලා තියෙනකොට තමයි මේක අරක ඇහුනේ මට ඊට පස්සේ හිතුණා මේකට දන්නේ නැහැ කල්පිත
කියලා. ලියන යක්කු කාලකන්ණියෝ පොත් ලියන යක්කු කාලකන්ණියෝ කියවන අපේ හිත කාලකන්ණි නම් හිත කාලකන්ණි වෙනවා. එහෙම ස්වාමීන් වහන්සේ යක්කු එච්චර පොත් කියවන්න යන්න හොඳ නැහැ.
හොඳමයි ස්වාමීන් වහන්සේ. එහෙම තේරුණා ස්වාමීන්
වහන්සේ.
මානෙල් මහත්මියට පුළුවන් අතුන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න.
ආවයි මේ මගේ පාරයන්ක භවනා වார்த்தාවයි.
හොඳයි කියන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මගේ පාරයන්ක භවනා දෙකීමයි. භවනාවට වාඩි වෙච්ච සැනකින්ම මට හුස්ම රැල්ල දිහා බලනකොටම හුස්ම රැල්ල නොදැනී යනවා. එහෙම ගිහිල්ලා කයට සිත යොමු වෙනවා ස්වාමීන් වහන්ස. කය දිහා බලන් ඉන්නකොට මට පේනවා මගේ කයම මට පේනවා. ඒක දිහා බලන් ඉන්නකොටම මට තැනින් තැන කම්පන චංචල දැනෙනවා, හිරිවැටීම් දැනෙනවා. අද භාවනාවට වාඩි වෙනකොටම මට හිසරදයක් තිබුණා යන්තම්. මම ඒක දිහා බලන් හිටියා ස්වාමීන් වහන්ස. එහෙම බලන් ඉන්නකොට ඒක ටික ටික කෙවිල ගිහිල්ලා පල්ලෙහාට සීතල වීගෙන ගියා. එතකොට අර තිබුණුත් අද ගැහීම් ගති, කම්පන ගති, සියුම් වෙලා ඉතා සියුම් වෙලා නොදැනෙන තත්යකටම පත් වුණා. ඊට පස්සේ ටිකකින් පැත්තකින් මට වම් අත පැත්තෙන් සියුම් හිරිවැටීමක් දැනුණා. වම් අත පැත්තේ දකුණු අත පැත්ත මට දැනුනේම නෑ ස්වාමින් වහන්ස. සෑහෙන වෙලාවක් මම පැය දෙකකට ආසන්න කාලයක් මේ විදිහට හිටියා. අන්තිමට මට සියුම්ම ටික අනිත් පැත්තත් වගේ දැනුණා. මම භාවනාව අවසන් කරා. ඔබ වහන්සේගේ ඉදිරි දියුණුවට අවවාද අනුශාසනා
කතා කරනව සද්ද හුඟාවක් අඩුවෙන් ඇහෙන්නේ. මොකක් හරි මයික් එකේ දෝෂයක් තියෙනවා. නමුත් සාමාන්‍ය අහගන්න පුළුවන්. ඉතින් මම ඉසේකක් මොක් වගේ පටන් ගන්නකොට තියෙනවා නම් වෙනදට වැඩිය හොඳටම හිත අවදි. හොඳටම හිත සතිමත්. ඉතින් එතකොට අපිට වෙනදට වැඩිය විස්තර කියන්න පුළුවන්. එතකොට අපි කරන්න තියෙන්නේ වේදනාව තියෙද්දි ආස්වාද ප්‍රසවාස වැටෙන්නේ කොහොමද? වේදනාව තියෙද්දි සක්මන් කරනකොට වම දකුණ වැටෙන්නේ කොහොමද? වම දකුණ අතර වෙනස වැටෙන්නේ කොහොමද? ආසර්පසාසය අතර වෙනස වැටෙන්නේ කොහොමද කියලා අර වේදනාව තියෙන වෙලාවේදී අකමැත්තෙන් නමුත් හිත අවදි. අනේ අවදි භාවයෙන් වැඩ ගන්න බෑ. ඔය ලියලා තියෙන්නේ වේදනාව ලෙඩක් කරගෙන. අනිත් දවසේ යනකොට මේ වේදනාව Tamanට හම්බ වෙච්ච අතිරේක ලාභයක් කරන මේ යනකොට පාරේ වලක් තියෙනවා කියලා කවුරු හරි කියලා තියෙති. වල දකින්නකොටම එක්ක පැත්තෙන් දාගෙන යනවා නැත්නම් හිමීට බස්සලා යනවා. ආන්නේ විදියට ඩ්‍රයිවිං ඉගෙන ගන්න ඕනේ. දන්නවනම් වේදනාවක් ආවේ කියලා, සද්දයක් ආවේ කියලා, හිතවිල්ලක් ආවේ කියලා ඒක බොහොම වටින දෙයක්. ඒ අර මේ කාලේ විපත්‍යද්ද කම්පත්‍යද්ද කියන එක තමයි ඔය මන් නැවත්පත්ක් කියන්නේ. අන්නේ විදියට ඒකට අවස්ථානෝචිතව හරවගෙන යෑමේ ඥානය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
කවදාද හරි ප්‍රශ්නක් තියෙනවා නම් අතොසල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ එපමණයි වගේ අද අපිට ප්‍රශ්න ලැබෙන්න තියෙන්නේ. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
එහෙමනම් මම උපාලි මහත්මට ආරාධනා කරනවා ඔබ වහන්සේ වන්දනා කිරීමට.
අවසරයි ස්වාමීන් වහන්සේ. ඌකාස වන්දාමි බන්ති
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදීතබ්බං
සාදු අනුමෝදාමි.
සාමිනාකතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුවපත්විත්වා
දුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්විත්වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්විත්වා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති හිමිනාතිය සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලදං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු
සාදු සාදු
සුපත්විත්වා 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 හොඳයි අපි එවනම් කුසල සෝමා ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ආයිතිරි වැට කරටාන් ඉදිරියට කරන්නයි කියලා අපි මෙහෙන් සමු ගන්නවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට.
සාදු සාදු සාදු.
සාදු සාදු සාදු. එහෙමනම් අපේ දෙවනි අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්මදේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසේ කතා බහ මෙන්න මේ විදිහට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ වෙන සූත්‍ර දේශනාවක ඉදිරිපත් කරන උපමාවක් ආශ්‍රයෙන් පටන් ගන්න කියලා මට හිතුණා. මොකද්ද මේ උපමාව? මේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා හොඳට ජයට වැඩ කටයුතු කරගෙන යනවා. අපි හිතමු යම් කිසි ව්‍යාපාර කරගෙන යනවා. හොඳට තමුන්ගේ පවුල් සංස්ථා හදාගෙන කටයුතු කරගෙන යනවා. ඉතින් ওই විදිහට හොඳට දක්ෂ විදිහට වැඩ කටයුතු කරගෙන යන කෙනෙක්. ඉතින් මේ තැනැත්තාව අපි හිතමු මේ ලෝකයේ මිනිසෙක් දකිනවා. මේ තැනැත්තා මේ විදිහට හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා, සමෘද්ධිමත්ව වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මෙහෙම දැක්වහම මේ පුද්ගලයා මොකද කරන්නේ? මේ පුද්ගලයා යම්කිසි අපි කියමු තරහක් වගේ දෙයක් මේ තැනැත්තා කෙරෙහි ඇති කරගන්නවා. ඇති කරගෙන කල්පනා කරනවා, මේ පුද්ගලයාව මම ඝාතනය කරා නම් හරි. ඔන්න ඒ විදිහේ අදහසක්, ඔය විදිහේ කල්පනාවක් මේ තැනැත්තා අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? අර ලඟ වෙන්න බෑනේ එකපාරට. ඉතින් ඒකින්ද ටිකෙන් ටික වටෙන් වටෙන් එමීට හෙමීට ඔන්න ගිහිල්ලා ඒ වැඩ කටයුතු වලට උදව් වෙනවා. මේ තැනැත්තාට හිතවත්ව කටයුතු කරනවා, ප්‍රිය වචන කියනවා, උපස්ථාන කරනවා. ඉතින් ඔහොම ඔහොම කරනකොට ටික දවසකින් අනවිශ්වාසවන්ත සේවකයෙක් බවට මේ පුද්ගලයා පත් වෙනවා. ඉතින් එහෙම්පත් වුණාම ඔන්න තව තව උනන්දුවෙන් කටයුතු කරනවා. තව තව ලං වෙලා කටයුතු කරනවා. අන්න උදේ පාන්දර මේ තැනැත්තට කලින් ඇහැරෙනවා. ඊට පස්සේ දවසේ අවශ්‍යතා කරලා දෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාට පස්සේ නින්දට යනවා. මේ විදියට හොඳට උපස්ථාන කරනවා, ප්‍රිය වචන කියනවා, ලං වෙලා කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට ලං වෙනවා. ලං වෙලා අන්න යම්කිසි සුදුසු අවස්ථාවක් ආවද, ඒ සුදුසු අවස්ථාවේදී මේ තැනැත්තා මොකද කරන්නේ? අර තමුන්ගේ සංගවගෙන ඉඳපු පිහියක්, ජලි පිහියක් අරගෙන එක්කෝ පිහිය ඇතුළට බස්සනවා, එහෙම නැත්නම් අර දැලි පිහියෙන් බෙල්ලා දිනවා. එතකොට මෙන්න මේ විදිහේ කතාවක් කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා. දැන් අර තැනැත්තා අර ලං වෙලා කටයුතු කරන කාලෙදී, අර තැනැත්තා අර ප්‍රිය වචන කියන කාලෙදී, අර තැනැත්තා අර විදිහට උපස්ථාන කරන කාලෙදී, මේ තැනැත්තා ඝාතකයෙක් නෙමෙයිද කියලා අහනවා. ඊට පස්සේ අර විදිහට ඝාතනය කරන වෙලාවේදී විතරද ඒ තැනැත්තා ඝාතකයෙක් බවට පත් වෙන්නේ කියලා අහනවා. එතකොට අර මුල් කාලෙදී හොඳට උපස්ථාන කරනවා, මුල් කාලෙදී හොඳට ප්‍රිය වචන කියනවා, මුල් කාලෙදී අර විදිහට ලං වෙලා කටයුතු කරනවා, අනේ ඒ කාලෙදිත් මේ තැනැත්තා ඝාතකයම තමයි. ඒ කාලෙදිත් අර ඝාතනය අදහසෙන්ම තමයි ඉන්නේ. නමුත් ඝාතකයෙක් බව විදහා දැක්වෙන්නේ අන්න අර අවසාන අවස්ථාවේදී විතරයි. එතකොට ඝාතකයා ඝාතකයම තමයි, අර මුලින්දලම ඝාතකයම තමයි, අර උපස්ථාන කරන කාලෙත් ඝාතකයම තමයි, අර විදිහට ලං වෙලා කටයුතු කරන කාලෙත් ඝාතකයම තමයි. නමුත් අන්න ඝාතකයා ඝාතකයා බව පේන්නේ අර අවසාන වෙලාවේ විතරයි. නමුත් මුලින්දලම මේ තැනත්තා ඝාතකයා, මේ තැනත්තා ඒ විදිහ අදහසකින් තමයි කටයුතු කරේ. අන්න එතකොට ඔය වගේ සිදුවීමක් අපිට පෙන්නලා දෙනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේ කතා බහක් තමයි අද ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අර සම්බන්ධ වෙච්ච කට්ටියට ටිකක් ටිකක් මතක ඇති. අන්න අර මුල් කරුණු කිහිපේ අදාළුන දේවල් ටික මතක ඇති. බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක අපිට මේ කලබල රහිත විවේකයක්, කෙලෙස් රහිත විවේකයක් සඳහා යම් කිසි මාර්ගයක් පෙනනවා. එතකොට මේ මාර්ගය පෙනලා ඒකෙදී කටයුතු කරගෙන යනකොට මෙන්න මේ විදිහට ඉක්මෙන්න, මෙන්න මේ අන්තවලින් අතහැරෙන්න, මේ විදිහට කටයුතු කරන්න කියලා යම් කිසි උපදෙස් ටිකක්, කරුණු ටිකක් ඉදිරිපත් කරා. එතකොට ඒකේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන කරුණ මොකද්ද? මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද මේ ප්‍රතිපදාවේ දෙන තැනැත්තා, මේ විදිහට කටයුතු කරන මේ තැනැත්තා අන්න සැප විහරණය, සැප විනිශ්චය දන්නවා. ඊළඟට සැප විනිශ්චය දැන තමා ඇතුළත සැපය අනුව කටයුතු කරනවා කියලා ඔන්න ඔය විදිහට කරුණක් ඉදිරිපත් කරනවා. මේ මෙන තැනැත්තා සැප විනිශ්චය දන්නවා, සැප විනිශ්චය දැනගෙන තමාගේ ඇතුළත සැපය අනුව යෙදෙනවා, කටයුතු කරනවා. එතකොට කියනවා මෙසේ කියන ලද්දේ කුමක් සඳහා කියන ලද්දද කියලා අන්නේ කරුණ පොඩ්ඩක් පැහැදිලි කළ දෙන්න. කොහොමද පැහැදිලි කරන්නේ? මෙන්න මේ ආකාරයෙන් කියනවා. කාම ගුණ පහක් වෙනවා. මොනවද මේ කාම ගුණ පහ? අන්න ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තුලින් දැනගත යුතු වූ, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවය ඇත්තා වූ, කාමයන් පිරිස පවත්නා වූ, ඇලුම් කටයුතු රසයෝ වෙත්, එහෙන් දකින ඉෂ්ට, කාන්ත, මනාප, ප්‍රිය ස්වභාවය ඇති රූප වෙන්න පුළුවනි, කාමයන් පිණිස පවත්නා රූප වෙන්න පුළුවනි, ඇලුම් කටයුතු රසයෝ වෙන්න පුළුවනි. අන්න ඒ වගේ රූප දකින්න අපේ යම් කිසි විදියක මනාපයක්, කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ කණෙන් නොයෙකුත් ශබ්ද අහනවා. අර විදියට ප්‍රිය, කාන්ත, මනාප ශබ්ද අහනවා. ඒ විදියට කටයුතු කරනවා. නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියනොත් ඒ ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට කාමගුණ පහ විදියට පෙන්වන්නේ ඔන්න ඔය ඉන්ද්‍රියන් තුලින් ගන්න අරමුණු. මේ ප්‍රියයි, ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, මේ විදියට කාමයන් පිණිස පවත්න ඇලුම් කටයුතු යම් කිසි දේවල් වෙනවද, ඒ දේවල් තමයි පෙන්වන්නේ. එතකොට මේ විදිහේ දේවල් හඹාගෙන යනවා. එතකොට කියනවා මේ පස්කම් ගුණ, කාම ගුණ පහේ යම් කිසි සැපයක් වෙනවද, සොම්නසක් වෙනවද, මේව නැහි සේවනය නොකට යුතු, නොවැඩිය යුතු, බහුල නොකට යුතු කාම සැපයිද, අසූචියක් වැනි සැපයක් යයි කියලා මම හඳුන්වනවා කියලා. එතකොට අර විදිහට කාම ගුණ පහක් පිළිබඳ සඳහන් කරා. ඒ ඉෂ්ටකාන්ත, මනාප යම් කිසි අරමුණු තියනවද, මේ පස්කම් ගුණ තියනවද, ඒ සැපය මම කියනවා මේක සේවනයේ නොකට යුතු දෙයක්. නොවැඩිය යුතු දෙයක්, බහුල නොකළ යුතු දෙයක්. මෙන්න මේ කම් සැපය අසූචියක් වැනි සැපයක් විදිහට, පෘථග්ජන සැපයක් විදිහට, අනාර්ය සැපයක් විදිහට මම හඳුන්වනවා. මේ කම් සැපයට බය විය යුතුයි කියලා අන්න බුදුරජාණන් වහන්සේ එක පැත්තක් පෙන්නනවා. අර විදිහට ගුණ පහක් ගැන කිව්වා. ඒක අනාර්යයි කියනවා, ඒක පෘථග්ජනයන්ට සුදුසුයි කියනවා, මේකට බය වෙන්න ඕනි කියනවා. මේ මේකෙන් ඉවත් වෙන්න, මේවා පස්සේ හඹාගෙන යන්න එපා කියලා තමයි කියන්නේ. එතකොට ඔන්න ඔය අපි හිතමු මේ කාම ගුණ පහ අපිට හඳුන්වන්න පුළුවන්, අර අර කී උපමාවට ලංකල ගන්න පුළුවන්. මේවා විඳිනකොට යම් කිසි හඹාගෙන යන්න කැමැත්තක්, සැපයක්, අපිට සොම්නසක් නැවත නැවත උපදිනවා. ඉපදුනාට මොකද, මේවා පිටිපස්සේ අනතුරුදායක ස්වභාවයක් තියෙනවා. ඒ අනතුර ගැන තමයි මේ කියන්නේ. ඒ අනතුර අපිට මුලින් පේන්නේ නැහැ. අපි හිතනවා ඒක බොහොම වටින දෙයක්, මෙහෙම තමයි ජීවිතේ විඳවන්න නැතුව විඳින්න ඕනේ, මෙහෙම තමයි කටයුතු කරන්න ඕනේ කියලා ඔන්න යම් යම් අදහස් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණාට මොකද, මෙන්න මේ දේ පිටිපස්සේ අනතුරක් තියෙනවා, මේ විදිහේ භයානක පැත්තක් තියෙනවා, මේ විදිහේ පාලනයෙන් තොර වෙන පැත්තක් තියෙනවා. අන්න ඒක නිසාම මේකෙන් දුරස් වෙන්න, මේක හඹාගෙන යන්න එපා කියන යම් කිසි අදහසක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් ওই විදිහට අදහසක් පෙන්වුවට මොකද, අපි කැමති නැහැ මේකෙන් ඉවත් වෙන්න, අපි කැමති නැහැ මේ කියන දේ පිළිගන්න. ඒ වුණාට නිතර නිතර මොකද්ද අදහසක් මතුවලා එනවනේ, මොකද්ද අදහසක් මතුවලා එනවා, මෙන්න මේ දේ යම් කිසි විඳිය යුතු දෙයක්, යම් කිසි සැපකට යුතු දෙයක් කියන ওই විදිහ අදහසක් නිතර නිතර තියෙනවා. ඉතින් ඒ අදහස තුලින් තමයි අපි නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ, ඒ විවිධ දේවල් හඹාගෙන යන්නේ. හඹාගෙන ගියාට මොකද, අන්න ඒක පිටිපස්සෙම අර අනතුර තියෙනවා. ඒ අනතුර මුලදී නොපෙනුනත් අන්න පහු වෙනකොට පේන්න ගන්නවා. සමහර විට බොහෝ ප්‍රමාදයට වැටිලා හරි පේනෙනවා. අපරාදේ මම මේ වගේ දේවල් හඹාගෙන ගියේ, මගේ ජීවිතේ මේක නිසා විනාශයට වෙහෙසටපත් වුණා කියලා ওই විදියට අදහස්සුත් ප්‍රකාශ වෙනවා දකින්න පුළුවන් විටෙන් විට. එතකොට අන්න හඹාගෙන ගියා. හඹාගෙන යනකොට ඒකේ ආදීනවයක් පෙවුනේ නැහැ. දැන් පොඩ්ඩක් එහෙම වුණාට පස්සේ, අර අනතුරට වැටුණාට පස්සේ ඔන්න කියනවා අපරාදේ මම මේ වගේ දේවල් පිටිපස්සේ හඹාගෙන ගියේ කියලා. එහෙම කිව්වට මොකද, ආපහු ඕක යම් කිසි සමතයකටපත් වෙලා නැවතත් අවස්ථාවක් ලැබුණද අන්න එතකොට නැවතත් ওই විදිහේ වැඩකම යෙදিলা කටයුතු කරනවා. චෝක තමයි වැඩි. ඉතින් ওই විදිහේ එළවීමක් පිටිපස්සේ තමයි ගොඩක් වෙලාවට කල්ගත කරන්නේ. නමුත් අන්නාර විදිහේ එළවුමක තියෙන ආදීනව පැත්ත මේ විදිහට පෙන්නලා දෙන්න උත්සාහ කරනවා. එතකොට කෙනෙක් සමහර විට ආදීනවය දකින්න ස්වභාවිකුත් තියෙනවා. තමන් යම් කිසි දෙයක ඒ වඩාගෙන ආපු ශක්තිය නිසාද කොහෙද ඒ පිරිස්වලට යම් කිසි දෙයක ඒ ආදීනවය දකින්න ස්වභාවයක්, ඒ ආදීනවයේ පෙනෙන ස්වභාවයක් තියෙනවා. මේ තැන ඇතර කොච්චර දුන්නත් මේකේ ආදීනවයක් යම් කිසි ආකාරයකින් පෙනෙන්න පටන් ගන්නවා. ඒ පුරුදු කරලා තියෙන බැල්මක් කියලා අපිට කියන්න පුළුවන් සමහර විට. කලින් වඩාගෙන ආපු ඒ ශක්තියක් විදිහට අපිට කියන්න පුළුවන්. ටිකෙන් ටික ටිකෙන් ටික මේ තැනතට කොයි දේ ලබා දුන්නත්, කොයි විදිහට සැප ලැබුණත් අන්න මොකද වෙන්නේ, කාලෙත් එක්ක යම් කිසි විදිහක පරිවර්තනයකට ලක් වෙනවා. මෙතන නෙමෙයි නියම විවේකය තියෙන්නේ, මෙතන නෙමෙයි නියම ශක්තිය තියෙන්නේ කියලා යම් කිසි විදිහක පරීක්ෂණයක නැවත නැවත යෙදෙනවා. ඒ හැම ශක්තියක් එහෙම පරීක්ෂණයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දේවල් වලින් ඉවත් වෙන්න මේ දෙන දේවල් වල පිටිපස්සේ සැඟවිලා තියෙන අනතුර දකින්න ඒක දකින්නකොට දකින්නකොට අන පහසුවෙන් මේ දේවල් වලින් ඉවත් වෙන්න පුළුවන් පහසුවෙන් තමුන්ට ස්ථිර දිගට පවතින සැපයක් හොයාගෙන යන්න පුළුවන් කියලා නොවේ විදිහට මාර්ගයක් පෙන්ලා දෙන්න උත්සාහ කරනවා අන්න අර මේ සැපේ තියෙනවා අදිනව පැත්තක් මේක පිටිපස්සේ එලෝගන යන්න එපා මේක පිටිපස්සේ නැවත නැවත මුලා වෙන්න එපා කියන අදහස තමයි මේ කියන්නේ අර ඝාතකයාගේ අනතුර කලින්ම දකින්න එතනත්තා දිගටම ඝාතකයාම තමයි දැන් අපි අහලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය අර ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ පිටිපස්සේ හඹාගෙන යන කට්ටිය ඉන්නවනේ නිකන් සමහර විට විකෘති මනසකින් සමහර විට බොහොම ආසාවකින් කැමැත්තකින් ඔය ෆෑන්ස්ලා කියන්නේ ඒගොල්ලෝ ඉන්න ට්‍රැක් එක මාරු වෙන කට්ටිය ඉන්නවා යන්නේ නම් මුලින් නිකන් ලව් එකට තමයි අන්තිමට ගිහිල්ලා අන්තිමට පීය බස්සන ගානටම මතු වෙලා එනවා ඒවාගේ ඒකල් ඒ කට්ටියගෙන් ආරක්ෂා කරන්න ෆෑන්ස්ලාගෙන් බේරගන්න මේ වැඩියම ආදරය කරන කට්ටියගෙන් බේරගන්න වෙනම බලෑණියක් යොදාගෙන ඉන්නවා මේ ප්‍රසිද්ධ පුද්ගලයෝ මොකද හේතුව අන්න අර අනතුර එන්නේ සෙල්ෆි ගහන්න එන්නේ කතා බහ කරන්න එන්නේ සිප වැඳ ගන්න තමයි නමුත් අන්තිමට දන්නේව නැතුව මොකක් හරි අනතුරක් කරලා ගිහිල්ලා අර බීටල්ස් සංගීත කණ්ඩායමේ වුණත් නායකයා ජෝන් ලෙනන් ද කොහෙද අන්න කොහමද ඝාතනය වෙන්නේ ඝාතනය වෙන්නේ හොඳම නිකන් ප්‍රිය කරපු ෆෑන් කෙනෙක් අතින් එතන අතට වෙඩි තියනවා වෙඩි තියලා ඝාතනය කරනවා තාමත් ඉරේ තාමත් අවුරුදු බර ගානක් පුරාවට තාමත් නිදහස් කරන්න සුදුසු නෑ මේ පුද්ගලයාව කියන අන්න අදහසින් තවමත් ඇතුලේ තියාගෙන ඉන්නවා මොකද අර විකෘති මානසිකත්වේ ඒ වගේ කෙනෙක් ලඟ වෙනකොට ඒ වගේ කෙනෙක් සමීපෙට එනකොට අන්න අර විදිහට වටිනවා කියලා හිතුවට මේ විදිහට සුබ කටයුතු කෙනෙක් කියලා හිතුවට අන්න මොකද වෙන්නේ කාලෙත් එක්ක අනතුර පේනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මේ අනතුර දකින්න පමා වෙන්න එපා. පමා වුණොත් අන්න ශෝක වෙන්න වෙනවා. පමා වුණොත් අන්න මේ විදිහට යම්කිසි වෙහෙසකට පීඩාවකට පත් වෙන්න වෙනවා කියන අදහස තමයි මේ කියන්නේ. ඉතින් අර අර ගොම කුරුමිණියෙක්ගේ ස්වභාවයක් ඔය දේවල් පිටිපස්සේ තියෙනවා. බොහොම වටිනා විදිහට ඔසෝගෙන රෝල් කරගෙන අරගෙන යනවා. මොකද්ද මේ අරගෙන යන්නේ ගොම බෙට්ටක්. ගොම බෙට්ටක් නම් තව කමකුත් නැහැ ඔය රිලා බෙටි එහෙමත් මේ විදිහට අරගෙන යනවා. ඊයේත් එකෙක් මම බලාගෙන බොහොම මහා රාජකාරියක් වගේ රෝල් කරගෙන අරගෙන යනවා. මොකද්ද මේ රිලා බෙට්ටක් බොහොම වටින දෙයක් විදිහට එකතු කරගෙන යනවා. තියොන්නේ රිලා බෙට්ටක් විදිහට දකින්න හරිම අමාරුයි. ඒ විදිහේ බැල්මක් අපිට දියුණු කරගන්න අමාරුයි. ඉතින් එන්නේ ඒක තමයි කියන්නේ. ඒක තමයි මේ නැවත පෙන්නලා දෙන්නේ. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නෑ ඔය සැපම නැතුව දුක හඹාගෙන යන කට්ටියත් ඉන්නවා. ඒක යම්කිසි දියක මේකෙම විකෘතියක්. මේකෙම විකෘතියක්. නිකන් අර මේ සැප විඳින්න පස්සෙන් එලෝලා ඒ එලෝන කාලය ඇතුළත ඇතිවෙච්ච යම්කිසි බලපෑමක් නිසා විකෘතියක් නිසා මේ තැනත්තා මොකද කරන්නේ මේ යම්කිසි දියක දුකක් වෙහෙසක් තමයි හොයන්නේ. ඒ විදිහේ පරීක්ෂණ තමයි කරන්නේ. එහෙම එළවුමක් තියෙන්නත් පුළුවන්. ඒ සැප විඳින්න ගිහිල්ලාම හැදිච්ච විකෘතියක්. ඒ ලැබපු අත්දැකීම් වලින් හැදිච්ච විකෘතියක්. ඉතින් ඒ වගේ කෙනෙක් ගැන හොඳ කතාවක් දකින්න ලැබුණා මට. මොකද්ද මේ යම්කිසි කාන්තාවක් පිළිබඳ කතාවක්. මේ කාන්තාව අන්න මේ පිළිකා රෝගීන්ට හරිම කරුණාවන්තයි. අසරණ වෙලා තමුන්ට කවුරුත් උදව් කරන්න කෙනෙක් නැති වෙහෙසටපත් වෙලා විඩාවටපත් වෙලා මැරෙන්න වැටිලා ඉන්න පිළිකා රෝගියෙක් එහෙම දැක්කොත් මේ කාන්තාව මොකද කරන්නේ, මේ තැනැත්තට ලං වෙලා උදව් උපකාර කළා, අන්න කසාද බැඳ ගන්නවා. දේපල වස්තු රැස් කරගන්න අදහසකිනුත් නෙමෙයි. ඒ වෙනුවට අර කසාද බැඳගෙන ළඟට වෙලා ඉඳගෙන අර උදව් උපකාර ඔක්කොම ටික සිද්ධ කරනවා. සිද්ධ කළා අපි තම අවුරුද්දකින් මාස කීපෙකින් මේ තැනැත්තා මරණයට පත් වෙනවානේ. අන්න එතකොට අවුරුදු ගානක් හඬඹින් වෙහෙසෙමින් කල් ගත කරනවා. අයියෝ බලන්න මේ තැනැත්තා මේ විදිහට නැති වුණා කියලා. අන්න ඒ විදිහට ඩැමේජ්ඩ් කට්ටියව තමයි හොයාගෙන යන්නේ. අන්න ඒ විදිහට තුවාල ලැබපු කට්ටියව තමයි හොයාගෙන යන්නේ. ඉතින් ඒ සෙවීමේ ප්‍රතිඵලයක් විදිහට කවදාවත් සැපයක් ලැබෙන්න හැකියාවක් නැහැ. මොකද නැවත නැවත අන්න අර විදිහේ පරීක්ෂණයක් තමයි සිද්ධ කරන්නේ. ඒතර මොකද්ද මේකට හේතුව කියන විමසීම වෙනම කළ බලන්න වෙනවා. ඉතින් මෙතනත් ඊට අන්න යම් කිසි විදියක අපි හිතමු ඒ සුදුසු කෙනෙක්, ඒ වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් අන්න විමසලා සිටිනවා, මේ ඔබ ඇයි මේ විදිහට මේ ඩැමේජ්ඩ් කට්ටිය පිටිපස්සේ මේ ලෝගන යන්නේ, ඔබ මේ විදියට තුවාලලත් කට්ටියම ඇයි ලෝගන යන්නේ, ඒගොල්ලෝම හොයාගෙන යන්නේ ඇයි කියලා කතා කරනවා. අර විදියට අසනීපයක් නැති කෙනෙක් ආවොත්, පහ විවේකීව කටයුතු කරන්න පුළුවන් කෙනෙක් ආවොත් එතනතර කැමති නැහැ. ඒ වෙනුවට අන්න අර තුවාලලත් අර විදියට ඩැමේජ්ඩ් කෙනෙක්ව තමයි නැවත නැවත හොයන්නේ. මොකද ඒ තුලින් අර අමුතු වෙහෙසක් ගැලපිලා එනවා. ඒ වෙහෙස තමයි හොයාගෙන යන්නේ. තියොන්න ඔය වගේ යම් කිසි විදියක අර සැපහෙවීමේම විකෘතියක් තමයි. දැන් සමහර විට අහලා තියෙනවා දැන් අද කාලේ එක එක නම් දාගෙන ඒගොල්ලෝ නිකන් සංවිධානත් හදාගෙන කටයුතු කරනවා. ඔය BDSM කියලා එහෙම තියෙන. ඒවත් ඒ වගේ ඒවා තමයි. ඒකෙත් තියෙනවා මොකද්ද නිකන් දුකක් හොයාගෙන යන එකක් තියෙනවා. ඒක ගැන ලොකු නිකන් පරීක්ෂණ මට්ටමට තපවා කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. මෙන්න මේ විදිහට දුකක් හොයාගෙන යන. එක්ක අනුන්ට දුක් දෙන්න, නැත්නම් තමුන් දුක් විඳින්න, එහෙම නැත්නම් මේ විදිහට යම්කිසි වේදනා විඳින්න, මේ විදිහට කෙනෙක්ගෙන් බැනුම් අහන්න, කෙනෙක්ගෙන් යම්කිසි විදියක අනතුරකට ලක් වෙන්න, ඒ වගේ ඒවාට කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ වගේ ඒවා අර විදියට කණ්ඩායම් හදාගෙන, ඒ විදියට යම්කිසි සංවිධාන හදාගෙන ඒ වගේ දේවල් වල යෙදිලා ඉන්නවා. මොකද අර දුකක් තමයි කැමති, දුකක් තමයි විඳින්න ආස. ඒ දුක විඳීමට යම්කිසි එළවුමක් තියෙනවා. ඉතින් සමහර විට ඔය කුඩා කල විවිධ අපහසුතා වලට, භයානක අත්දැකීම් වලට වගේ මුහුණ දෙන්න කට්ටියත් අන්න ඒ අත්දැකීම තමුන්ගේ හිතෙන් නිදහස් කරගන්න බැරුව වෙහෙසෙනකොට අන්න මොකද කරන්නේ, ටික ටික අන්න වෛද්‍යවරයෙක් ටික ටික ගිහිල්ලා සමහර විට මේ ස්ථානෙට පොඩ්ඩක් අරගෙන යනවා. අපි හිතමු පාලමක් යටදී මොන හරි අනතුරක් මේ තැනැත්තට සිද්ධ වුණා. එතකොට මුලින් පාලම ළඟින් ගිහිල්ලා මේ තැනැත්තගේ මානසිකත්වය එතනින් යන්න පුළුවන් විදිහට හදනවා. ඒ තමයි බොහොම බියක් ඇති වෙනවා. ඊට පස්සේ අන්න තව දවස් දෙක තුනකින් අන්න පාලමේ ළඟින් තව ටිකක් ළඟට ගිහිල්ලා, ඊට පස්සේ අර ස්ථානයවටින් ගිහිල්ලා, ටිකෙන් ටික අර ස්ථානෙට ගිහිල්ලා, අන්තිමට අර මුළු සිදුවීමටම මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තියක් ටික ටික හදා ගන්නවා. ඉතින් අර කියන කට්ටිය කියන්න උත්සාහ කරනවා මොකද්ද, මෙන්න මේකෙත් තියෙනවා මේ වගේ තෙරපිටික් ගතියක්, මේ එක්ස්පෝෂර් තෙරපි වලට සමාන දෙයක් තියෙනවා. මේ ටිකෙන් ටික විවර කරනවා තමුන්ගේ අර සමහර විට බොහෝම වද වේදනා වින්දා කුඩා කාලේ, ෆිසිකල් ඇබියුස්, සෙක්සුවල් ඇබියුස් කියලා අන්න ඒ වගේ යම්කිසි වේදනා වින්දා වෙහෙසටපත් වුණා. එතකොට ඒවා නිදහස් කරගන්න මේ පුද්ගලයාට ඉතින් මොකද කරන්නේ, අන්න අර වගේ සේෆ් සෙටින් එකක අර විදිහට ආරක්ෂිත වටපිටාවක මේවා ටික ටික එළියට ගන්න, මේවා ටික ටික ප්‍රොසෙස් කරන්න ඉගෙන ගන්නවා කියලා ඔන්න ඔය විදිහට කියනවා. මොකද අර තම මුහුණ දෙන්න අකමැති අත්දැකීම්, වෙහෙස අත්දැකීම් ටික ටික මුහුණ දෙන ආකාරය පිළිබඳ යම්කිසි පරීක්ෂණයක් කරනවා. අන්න එතකොට අර කුඩා කල බලාපොරොත්තු නොවීම මොකක් හරි දුකකට, පීඩාවකට, වෙහෙසකට ලක් වුණා. එතකොට මේ දැනත්ත අර විකෘතිය නැවත නැවත දුක නැවත නැවත වෙහෙස, නැවත නැවත පීඩාව තමයි මේ තැනැත්තට ප්‍රිය. ඉතින් මොකද කරන්නේ? අන්න අර පිළිකා රෝගීන් හොයාගෙන ගිහිල්ලා කසාද බැඳ ගන්නවා. ඊට පස්සේ අවුරුදු ගානක් හඬමින් වැළපෙමින් කල්ගත කරනවා. අයියෝ මගේ ප්‍රිය මහත්තයා මැරිලා ගියා, ප්‍රිය ස්වාමියා මැරිලා ගියා, මේ විදිහට බොහොම වද වේදනාව ඉඳලා මැරිලා ගියා කියලා යම් කිසි විදියක වෙහෙසකට පීඩාවට පත් වෙනවා. ඉතින් ඇත්තටම අර රෝගියාගේ පැත්තෙන් නම් හොඳයි, කවුරුත් බලන්න කෙනෙක් නැතිකොට ඇවිල්ලා පිහිට වුණා, කටයුතු කරා, සමහර විට සීමාව ඉක්මවලා ගිහිල්ලා කටයුතු කරා, අන්න රෝගියාට පහසුවක් එන්න පුළුවන්. නමුත් අර ජීවත් වෙන තැනැත්තා අන්න අවුරුදු ගණනාවක් වෙහෙසට පීඩාවට පත් වෙනවා. ඒතර ණයක් ගෙවනවා වගේ, ණයකට කටයුතු කරනවා වගේ අන්නර ගිහිල්ලා තමුන් වෙහෙස අරගෙන අනුන්ව සනීප කළා, අනුන්ට පිහිට වෙලා එනවා. අර නිකන් අර තුවාල, අර වෙදෙක් ගැන කතාවක් තියෙන. මොකද්ද මේ අමුතු පවර් එකකින්, මැජික් එකකින් ලෙඩ සුව කරනවා. ඔන්න රෝගියෙක් එනවා, කුෂ්ඨ රෝගියෙක් එනවා. ආ මට මේ කුෂ්ඨ රෝගියක් හැදිලා බොහොම විපතටපත් වෙලා ඉන්නවා, මට පිහිට වෙන්න. හරි මං ඔබට පිහිට වෙන්නම් කියලා ඔන්න මොකද කරන්නේ? අන්න මේ යම් කිසි ආශිර්වාදයක් කළා. අර කුෂ්ඨ රෝගේ තමුන් දරාගෙන අර රෝගියාව සුව කරනවා. දැන් වේදාගෙන් ඒ තමයි කුෂ්ඨ රෝගේ, රෝගියා ගැංගේ නැහැ. අනේ ඉතින් බොහොම පිං කියලා අර තැනත වැඳ වැටිලා අනේ යන්න යනවා. ඊට පස්සේ එනවා තුවාලයක් තියෙන කෙනෙක්. අනේ ඒකත් තමුන්ට අරගෙන අර තැනත හොඳ කරනවා. පිළිකාවක් තියෙන කෙනෙක්. අනේ පිළිකාව තමුන්ට අරගෙන අර තැනත් හොඳ කරනවා. ඔහොම ඔහොම කල් යනකොට මොකද වෙන්නේ? ඉතින් වේදා මලා තමයි, ඉතින් වෙන මුකුත් වෙන්නේ නැහැ. වේදා මලා මොකද අර එන එන ලෙඩේ තමුන්ගේ ඇඟට අරගෙන අනිත් කට්ටියට නම් ඇත්තටම පහසුයි. නමුත් අනර තමුන් ගැන හිතන්නේ නැහැ. මේ ලෝකේ ප්‍රියම පුද්ගලයාට වෛර කරන අතරේ පටපිටාවට ආදරය කරන්න යනවා. ඉතින් නැවත නැවත බලන්න ඕනේ මෙන්න මේ තියෙන වෙහෙස හොයාගෙන යන ගතිය ඇයි? ඇයි මම මටම මෙච්චර ද්වේෂ කරන්නේ? ඇයි මටම මෙච්චර පීඩා කරන්නේ කියලා. ඒතර කෙනෙක් අන්න පටන් ගන්නවා නම් මෛත්‍රී කරන්න තමුන්ට තමයි, පටන් ගන්නවා නම් ආදරය කරන්න තමුන්ට තමයි. අන්න ඒ වගේ කෙනෙක්ට හරි පහසුයි වටපිටාවට ඉබේම ඒ ආදරේ දෝරේ ගලාගෙන යන්න පුළුවන්, ඒ මෛත්‍රිය දෝරේ ගලාගෙන යන්න පුළුවන්. අන්න අර තමුන්ගේ කෝපේ පිරුණහම ඉබේම උතුරලා යනවා. ඒකයි උතුරවන්න දෙයක් නැහැ, ඉබේම උතුරනවා. ඒක තමයි ස්වභාවය. අන්න ඒ වගේ මෛත්‍රියක් තමයි මේ පතුරවන්නේ කියන්නේ. එහෙම නැතුව අර කෘතිමව තමුන් වෙහෙස වෙවි අනුන්ට මෛත්‍රී කිරිල්ලක් නෙමෙයි. ඒ වෙනුවට බලන්න අන්න මගේ පහසුව මං හදාගෙන තියනවද? සමහර විට දරු පවුල් අතරේ වුණත් වෙන්න පුළුවන් විවේක වෙලාවක් හදාගන්න වෙන්න ඉඩ තියෙනවා. සමහර විට මෙන්න මේ පැය මම විවේකයේ සඳහා යොදාගෙන තියනවා. ඒ රැකියාව වැඩ කටයුතු ඉවර වෙලා පැයක් මම මේ විදියට උද්‍යානයකට ගිහිල්ලා වෝකින් පාත් එකකට ගිහිල්ලා පොඩ්ඩක් විවේක වෙනවා. මේ විවේක වෙලා තමයි ගෙදර යන්නේ. මෙච්චර මේ පැය ගාණක් වෙහෙසෙන එකේ මම ඒ විදිහේ සහනයක් මට හදාගත යුතුයි. පොඩි පොඩි දේවල් එන්න පුළුවන්, ලොකු දේවල් නෙමෙයි. පොඩි විනාඩි 5 10 දෙයක් වුණත් සමහර විට ඒ විදිහට තමන් ගැන අනුකම්පාවක් සඳහා හේතු වෙන්න පුළුවන්. මොකද අර වේගෙන් ගෙදර ගියා කියලා ගෙදර කට්ටියට පහසුවක් වෙන එකක් නැහැ. මොකද මේ තැනත්තා යන්නේ අර වෙහෙස වූ මනසකින්. ගිහිල්ලා සමහර විට අර කියන්නේ සුදුසු වචන නොවෙන්න පුළුවන්. කටයුතු කරන්නේ සුදුසු මානසිකත්වයකින් නොවෙන්න පුළුවන්. දවස පුරාවට ඇකි රක්ෂාවල ගැටලු අන්න ගෙදර අරන් එනවා. ඒ වෙනුවට අර පැයක් තමුන්ගේ විවේකය සඳහා වැය කරොත් අන්න ඒක නිකන් මෙතනට තමුන් වෙනුවෙන් කරගත්ත මේ අපි බලාගෙන බලන්නේ නැද්ද, මේ අපි එපාද තනියම යන්න හදනවද නිවන් කියලා වගේ හිතෙන්න පුළුවන්. නමුත් කමක් නැහැ, ඒ පැය අපත යන්නේ නැහැ. ගෙදර කට්ටියගේ පැත්තෙන් අපත යන්නෙත් නැහැ, තම තමුන්ගේ පැත්තෙන් අපත යන්නෙත් නැහැ. ඉතින් ඔන්න ඔහොම දෙයක් තියෙනවා, මේ සැප හොයාගෙන යනවා. මෙන්න මේ විදි දේවල් ප්‍රියයි වටිනවා කියලා හොයාගෙන යනවා, හඹාගෙන යනවා. හඹාගෙන ගියාට හොයාගෙන ගියාට මොකද ඒක පිටිපස්සේ අනතුරක් වෙහෙසක් පීඩාවක් තියෙනවා. ඉතින් ඔන්නඔහම එක පැත්තක් පෙන්නල ඉවරලා ඊට පස්සේ කියනවා හැබැයි මේ විදිහේ සැපකුත් තියෙනවා. මොකද්ද මේ සැපේ? අන්න කාමයන්ගෙන් වෙන්නු සැපයක් තියෙනවා, විවේක සැපයක් තියෙනවා, සංසිඳීම පිළිබඳ සැපයක් තියෙනවා, සම්බෝධි සැපයක් තියෙනවා. මේ විදිහට ප්‍රතිපදාව තුළින් හටගන්නා සැපයක් තියෙනවා. අන්න මේ සැපයට මම කියන්නේ නෑ බිය විය යුතුයි කියලා. මේ සැපය මම එපා කියලා කියන්නේ. මේ සැපයට යොමු වෙන්න, මේ සැපයට ළඟ වෙන්න, මේ සැපය නැවත නැවත විඳින්න කියලා. අන්න අර විදිහට දැන් ඔන්න සැප විනිශ්චය තමයි මේ දෙන්නේ. සැප දෙකක් ගැන කිව්වා. එකක් ආදීනව සහිතයි, අනිත් එකේ ආදීනව නැහැ කියලා ඔන්න ඔය විදිහට ප්‍රකාශ කළා. ඒ සැප විනිශ්චය දැනගෙන තමා ඇතුළත සැපය අනුව කටයුතු කරනවා. අන්න අර දෙවනි කී සැපය හඹාගෙන යන්න උත්සාහ කරනවා. දෙවනි කී සැපය ඔස්සේ යෙදෙන්න උත්සාහ කරනවා කියලා අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අන්න සැප විනිශ්චය දැනගෙන නිවැරදි සැපය හඹාගෙන යනවා නම් කෙනෙක් අන්නේ තැනැත්තට යම්කිසි ස්ථිර විවේකයක්, ස්ථිර සහනයක්, ස්ථිර නිවීමක් ලබා ගන්න එන්නේ හෙවීම හඹා යාම හේතු වෙන්න පුළුවන් කියන අදහස තමයි මේ කියන්නේ. එතකොට දැන් මේ කියන සැපේ අරගෙන බලමු. දැන් සාමාන්‍ය තමුන්ගේ ජීවිතේ සක්මන් පරයන්ක කරන්න යම්කිසි වෙලාවක්, ස්ථිර වෙලාවක්, දවසට පැයක් හමාරක් වෙන් කරගත්ත කෙනෙක් ගැන අපි හිතමු. ඒ තැනත්තා මුලදී අමාරු නමුත්, මුලදී වෙහෙස නමුත්, අන්න ටික 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 මේක ජීවිතේ කොටසක් බවට පත් කරගත්තා. මේක තමුන්ගේ කාලසටහන කොටසක් බවට පත් කරගත්තා. මේ වෙලාව මම උදේ ඇහැරිලා වෙන්න පුළුවන්. අන්න මේ වෙලාව මම විවේක වෙනවා. දවස පටන් ගන්න මේ විදිහට මම සක්මන් පරියන්කෙ දිලා මේ විදිහට විවේක මනසක් ඇති කරගෙන තමයි මම දවස පටන් ගන්නෙ. අන්න ඒක මට දවසේ වැඩ කටයුතු වලට බොහෝ පහසුවක් තියෙනවා. අර උදේ පාන්දර අර විදිහට පැයක්මාරක් ගත කරාට මොකද ඒකේ වෙනසක් තියෙනවා. ඒ ප්‍රොඩක්ටිවිටි එක දවස පුරාවට යනවා. ඒක නොකරපු දවසට සම්පූර්ණ විනාශ, සම්පූර්ණ මගේ වැඩ කටයුතු අඩාලයි කියලා මේ විදිහේ හැඟීමක් මේ තැනත්තට ටික ටික කාලෙත් එක්ක දැනෙනවා. ඔන්න ඕක ගැන තමයි කියන්නේ. එතකොට තමුන් මේ රැකී රක්ෂා කරනවා, වැඩ කටයුතු කරනවා. නමුත් අර විදිහේ විවේක සැපයක් හොයාගෙන යනවා. අර විදිහේ සංසිඳීම පිළිබඳ සැපයක්, අර විදිහේ සම්බෝධි සැපයක් හොයාගෙන යනවා. ඒක තමුන්ගේ ජීවිතේට පහසුවක් දනවනවා. දැන් සමහර විට අහනවා, දැන් ඔය සූත්‍ර දේශනාවල මෙහෙම දකින්න පුළුවන්, දැන් ඔබ වහන්සේ රහත් වෙලා ඉන්නේ, දැන් මොකද එතකොට ඔය තවත් භාවනා කරන්නේ කියලා අහනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය දෙන පිළිතුර තමයි කියනවා, අන්න කරුණු දෙකක් හේතු කරගෙන මම මේක කරනවා. පළවෙනි දේ තමයි මේ වටපිටාවේ ඉන්න කට්ටියට ආදර්ශයට. එතකොට දැන් අර රහතන් වහන්සේ භාවනා කරන්නේ නැත්නම්, ඒකේ යෙදිලා ඉන්නේ නැත්නම් වටපිටාවේ කට්ටියත් බලනවානේ, මේ උන්නාද නැත්නම් අපි මොකටද කරන්නේ කියලා. ওই විදියට හිතෙන්න පුළුවන්නේ. අන්න එතකොට ඒගොල්ලන්ට අනුග්‍රහයක් විදියට. අර සංඝයා වහන්සේලා සාමාන්‍යයෙන් අර පෝය කරනවා කියලා සති දෙකකට වරක් බුදුරජාණන් වහන්සේගේ පැනවීම ටික මතක් කරගන්නවානේ. අන්නේ මතක් කිරීමට යන්නේ නැතුව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් දවසක් බුදුරජාණන් වහන්සේට හම්බෙලා මේ යන්නේ නැද්ද පොය කරන්නේ? එතකොට කියනවා, නෑ නේ මම රහත් වෙලා මම වැඩි ඉවරයි, ඉතින් දැන් මම මොකටද පොය කරන්නේ? කිව්වම නෑ නෑ ඔයාම තමයි යන්න ඕනේ, ඒ ආදර්ශය දෙන්න ඕනේ, ගිහිල්ලා පෙන්වන්න ඕනේ, වෙන කවුද යන්නේ නැත්තම් කියලා. අන්නේ යම් කිසි දෙයක එළවුවා වගේ කියලා අපි හිතන්න පුළුවන් ගිහිල්ලා ඒකට සම්බන්ධ වෙන්න කියලා. මොකද අන්න අර ආදර්ශයක් පිණිස මේ විදිහට වටපිටාවේ මේ ප්‍රතිපත්තියේ යෙදිලා ඉන්න පිරිසක් ඉන්න නිසා ඒගොල්ලන්ට දැක්කහම ඒක ආදර්ශයට පිහිටනවා. අන්න එකක් පළවෙනි කරුණ. හැබැයි දෙවෙනි එක තමයි අපිට මෙතෙන්ට අදාළ එක කියනවා, අන්න ditta ධම්ම සුඛ විහරණයක් සඳහා. මෙන්න මේ ජීවිතයේදීම යම් කිසි සැපයක්, පහසුවක්, විවේකයක් සඳහා මම මේ විදිහේ දෙකේ දිලා ඉන්නවා. නර ඝර්ෂණය ගැන කතාවක් මේ කියන්නේ. කොච්චර අවම කරත් මේ ජීවිතයේ යම් කිසි ඝර්ෂණයක් සහිතයි. ඒ ඝර්ෂණේ හොඳට දැනෙනවා කටයුතු කරනකොට, වැඩ කටයුතු කරනකොට. කොච්චර විවේකයක් හදාගත්තත් මේ කය නඩත්තු කරන්න වෙනවා. මේ වටපිටාවෙන් එන වෙහෙස පීඩාව දරන්න වෙනවා. වටපිටාවේ ඉන්න මිනිස්සු කටයුතු කරන්නේ කටයුතු වල වෙහෙස පීඩාවක් යම් පමණකට දරන්න වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඝර්ෂණයක් තියෙනවා. ඒ කොච්චරවම කරත් ඒ ඝර්ෂණේ තියෙනවා. අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. ඔය ජාති ජරා මරණ ඒවා తాවකාලික ඒවා නැති කාලයක් ආවත් මෙන්න මේ ඝර්ෂණේ තියෙනවා. මෙලේ මේ විදිහේ ඝර්ෂණයක් තියෙනවා. අර කොහිල කටු එනිනා වගේ ගතියක් තියෙනවා. කිඹුල කණේ වණ නැති වුණාට කිඹුල කණේ වයින් ඉඳලා හිටලානේ. අන්න අර කොහිල කටු ඇණියනි තියෙනවා. ඉතින් මේ කොහිල කටු ජීවිතයක් තමයි මේ කියන්නේ. අර අද කාලේ වද දෙන ක්‍රම තියෙන. ඉස්සර තමයි දත් ගලවලා, තලලා, නියපොතු ගලවලා එහෙම වද දෙන්නේ ඉස්සර කාලේ තමයි. දැන් මොකද කරන්නේ? අන්නේම් කිසි නිකං කිචි කැවෙන තැනකට වගේ උලම් පාරක් වගේ මේ තැනත්ව අල්ලලා තියෙනවා. හොඳට අතපය ටික බැඳලා අල්ලලා තියෙනවා. අයියෝ මේ මොකද්ද මේ කරන්නේ කියලා තමයි මුලින් හිතෙන්නේ. නමුත් පැයක් දෙකක් තුනක් යනකොට අරක දරන්න බෑ. අන්න අර කොහිල කටු. කොහිල කටු. ඉතින් දරන්න බැරිකොට මොකද කරන්නේ? එක්කෝ අපි කියන්නේ අර බ්‍රේකින් පොයින්ට් එකට එනවා. එක්කෝ මොකක් හරි ඒකෙත් ගහනවා. එක්කෝ මොකක් හරි පිටිපස්සෙන් එලෝගෙන යනවා. මොකක් හරි කෙරුවාවක් කරනවා. එක්කෝ කෙල්ලා සීලේ පැන කඩා ගන්නවා. එක්කෝ ගිහිල්ලා මද්‍රව්‍යයක් පාවිච්චි කරනවා. ඔය අද කාලේ සමාජේ වෙන දේ තමයි ඔය තියෙන්නේ. අන්න අර දරන්න බැරි ස්ථානයකට ආවට පස්සේ මොකක් හරි පිස්සුවක් කෙලින්න ඕනේ කාලයකට සැරයක්. ඒක කරේ නැත්නම් නිකන් අවුල් අවුල් වගේ. එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා වඩපිටායි පොඩක් බලන්න. ඔය යාළු මිත්‍ර අතරේ වුණත් ඕන තරම් ඇති. කාලයකට සැරයක් මොන හරි තියෙන්න ඕනේ. පිස්සුවක් කෙලින්න ඕනේ. අර විදියට ඒ ආතතිය යවා ගන්න ඕනේ. යවා ගන්න බැරි වුණොත් අවුල්. එතකොට වැඩ කටයුතු කරගෙන යන්න බෑ. ඉතින් මොකද කරන්නේ? අන්න අර සති දෙක තුනකට සැරයක් මොකක් හරි එකක් කරනවා අර වගේ ආතතිය නිදහස් කරගන්න. නර ඝර්ෂණය ගැන තමයි කියන්නේ. කොහිල කටු ඇනෙනා වගේ ගතිය නිතර නිතර තියෙනවා. ඒ තියෙන එක නැවත නැවත ගොඩ නැගිලෙනකොට යම් කිසි දියක නිදහස් වෙන්න මොකක් හරි කරන්න ඕනේ. කොඳට බීලා, වැටෙන ගානට බීලා දඟලලා කරාම ඔන්න සමහරුන්ට ඒක හරියනවා කියලා කියනවා. එමත් කියනවා. කියන්නේ නිකන් මට මාව අමතක කරන්න ඕනේ ටික වෙලාවකට. මට මේ 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 සම්ප්‍රදාය නිසා හිර වෙලා කටයුතු කරන ඒවායින් මිදිලා විවේකීව කටයුතු කරන්න ඕනේ කියලා කියනවා. අය බීපුවාම දාන ඩාන්ස් එකක් උනත් පොඩක් බලන්නකො නිකන් අර බොන්නේ පැසය සමහරවට ඩාන්ස් කරන්න. අර මං අඳුරන බාප්පා කෙනෙක් ඉඳියා මුකුත් පාටියකට ගියාම ඩාන්ස් කරන්න බෑ. හැබැයි අඩියක් දැව වැදුනට පස්සේ අන්න මොකද කරන්නේ? උඩ පයින් එකමයි කරන්නේ. එක තැන උඩ පයින්නවා. සීලිමේ ඔළුවේ වදින ගානට උඩ පයින්නවා. ඒක තමයි ආගේ dance එක. ඉතින් ආහරි දැන් හරි මීටරේ ට්‍රැක් එක මාරු වෙලා කියලා හොයා ගන්න පුළුවන්. අපේ 100ට දෙවන වැඩක් මොකද්ද? බත් ඇටයක් හිටිනවා කටේ. කට තොල උඩ බත් ඇටයක් හිටිනවා වැඩි වුණාට පස්සේ. බත් ඇටෙන් කිව්ව හැකි ආහරි දැන් හරි වෙලාව හරි දැන් හරි ගාන හරි කියලා. ඉතින් ඔය වගේ තමයි. ඔබ තමයි වැඩේ. අන්න ඒ විදිහට කාලයකට සැරයක් මොනවා හරි තියෙන්න ඕනේ. ඒක තමයි ලෝක මතවාදය. ඒක තමයි ලෝක ස්වභාවය. ඒක ආරාධනා කරන කට්ටිය ඕක කියලාම තමයි ආරාධනා කරන්නේ. වරෙන් මජන් අපි ගිහිල්ලා මේ විදිහ වැඩක් කළෙමු. මරු පොට් එකක් තියනවා කියලා ඔන්න ඒ විදිහට කියන්නේ. ඕක තමයි කියන්නේ. හැබැයි අන්න මේ ඝර්ෂණේ ඒ වගේ ක්‍රමයකින් සමතේ කරගන්නව වෙනුවට ඒ වගේ ක්‍රමයකින් නැති කරගන්නව වෙනුවට අන්න අර තව ක්‍රමයක් තියෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ ක්‍රමයේ අර විදියට එක පාට නිකන් පිස්සුවක් වගේ දඟලන එකක් නෙවෙයි. ඒ වෙනුවට මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙනවා. ඒ යෙදුනහම ඒක තුළින් සැපයක් ලං වෙලා එනවා. සමහරිටේ වෙලාවේ වෙහෙසුනත් ඒ ක්‍රී යෙදීම තුළින් අන දවස පුරාවට ගලන විවේකයක් පවතිනවා. අනර ඝර්ෂණයේ අඩුවීමක් පවතිනවා. ලිහිසි කාරකයක් යෙදුව වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. ඒක නොයදනවා නම් අන්න මොකද වෙන්නේ? ටික දවසකින් වෙහෙසක් මත වෙනවා. දඩ හොඳට සක්මන් පරියංග දවසවල උරු කරගත්ත කෙනෙක්ට දකින්න පුළුවන්. අන්න නොයදුනොත් දවසක් දෙකක් තුනක් මොකක් හරි නිසා මගහැරුණොත් අන්න මොකද වෙන්නේ? ගොඩාක් ලොකු ඝර්ෂණයක් වෙහෙසක් මත වෙලා එනවා. නැවත යෙදුනහම ආපහු බැහැලා අඩු වෙලා යනවා. තියොන් ඔය නිතිපතා යෙදෙන කෙනෙක්ට දකින්න පුළුවන් දෙයක් තමයි මේ කියන්නේ. අන්න ඒකත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්න උත්සාහ කරනවා. අන්න මේ විදිහේ දෙයක් කරනවා මේ අදහසින්. ඒ සැපේට බය වෙන්න එපා, ඒ විවේකයට බය වෙන්න එපා, ඒක ගැන අනතුරක් ඇති කරගන්න එපා. ඉතින් අර ඒ දවස්වල කියලා මම මේ කියන්නේ, ඒ දවස්වල මහත් එක් එනවා, දොස්තර මහත් එක්. ඉතින් මම කියනවා මේ දැන් කසාදයක් එම් බඳින්න නැද්ද? මොන පිස්සු ස්වාමීන් වහන්සේ කසාද බඳින්න බැඳලා හරිනවද ස්වාමීන් වහන්සේ? කිකි ඉන්දියා ඊටස් දැවන කසාදයක් යොදාගෙන ඊටස් මම ආ දැන් මෙහෙ ඉන්න වෙන එකක් නැහැ නේද කියලා ඊටස් කියන එහෙම කොහොමද කරන්නේ ස්වාමීන් වහන්සේ? ආවේ නැති වුණොත් මං ඉවරයි. ඒක වේස වැඩි මට, මම මේ අන්තම් මෙහෙට පැනලා තමයි මේ යැපිලා ඉන්නේ කියලා කිව්වා. ඊටස් වන්න දැන් කසාද බැඳපු ගමනුත් ආවා, නිතර එනවා, සතියන්තේට වගේ එනවා සාමාන්‍ය. ඉතින් මං කොහෙන්න ඕන, ඉතින් මේ නාසලනු තාම තද කරලා නැති පාටයි නේද කියලා. ඊට පස්සේ එහෙම කොහොමද නෝන එහෙම කරන්නේ, ඒව කොහෙද මාත් එක්ක කිකි ඉන්දියා. අන්තිමට මාස 3-4ක් යනකොට නැත්තරම නැතුව ගියා. නැතුව ගියාට පස්සේ ඉතින් ඔන්න අවුරුද්දකට ඉතර පස්සේ දවසක් අහම මං කෝ දැන් නම් නාසලනු හරි වගේ නේද කියලා. ස්වාමීන් වහන්සේ ඇයි අප්පා අපිට ඔහොම කියන්නේ කියලා ඔන්න ඉතින් අනිත් පැත්තට කියනවා. ඊට පස්සේ ආපහු තව අවුරුද්දකින් ඉතර අහම නම මොකක් හරි වැරදිලා දැන් නමත් මතක නැතුව ගිහිල්ලා නේද ඔබ වහන්සේට කියලා. ඔන්න ඉතින් ඔක තමයි වැඩි. දැන් ගියක් හදනවලු. ඊට පස්සේ දරුවෙක් එහෙම හදන්නේ නැද්ද කියලා අහුවම මොන පිසුදු ස්වාමීන් වහන්සේ ළමයි හදලා හරියනවද කියලා එහෙමත් කිව්වා. ගියක් හදලා ළමයි හදයි. ඉතින් ඔක තමයි වැඩි. ওই ගමන අන්න ඕක තමයි ස්වභාවික ගමන. ඕක ඔස්සේ නිකන් මුකුත් නොකර ඉඳියා නම් ඕක ඔස්සේ තමයි යන්නේ. වටපිටාවේ කට්ටිය හරි එකතු වෙලා කරලා දෙනවා. දෙමව්පිය හරි එකතු වෙලා කරලා දෙනවා. ඒක සුදුසු විදියට ඒ කාලයට අනු ඒ වැඩ කටයුතු කොහොම හරි කරනවා. ඒක ගැන බය වෙන දෙයක් නැහැ. නිකන් මුකුත් නොකර ඉන්නකෝ, ඕක තමයි ගමන. ඕක තමයි ජලපහර අනු යන ගමන, පහළට ගලාගෙන යන ගමන. පිටපයින්ව කියන්නේ අමාරුයි ඉතින්. වෙහසක් ඝර්ෂණයක් තියෙනවා. අර විදිහේ පැය දෙකක් හරි දවසකට මේ වගේ දෙයක යෙදෙන්න ඉගෙන ගන්නවා කියන්නේ, හදා ගන්නවා කියන්නේ හරි අමාරුයි. බොහෝ වෙහස පීඩාව දනවන සුළුයි. බොහෝ වැඩ රාජකාරී තියෙනවා, මොකක් හරි කරලා නවත්ත ගන්න. මොනවා හරි හේතු කාරණා තියෙනවා මේ විදිහේ දෙයක් නොකරින්. නමුත් අන්න මේකේ වටිනකම දන්නව නම් කෙනෙක් අන්න එතකොට ඒ තැනැත්තා යම් කිසි විදියක විවේකයක් හොයාගෙන යනවා, සැනසීමක් හොයාගෙන යනවා. ඒ විදිහේ කතන්දර අපිට නොයෙකුත් විටෙන් විට අහන්න පුළුවන්, නැවත නැවත අහන්න පුළුවන්. අන්න අර අපි තව මෙහෙම ඔන්න කෙනෙක් කියනවා අන්න මේ මම මේ විදිහට ප්‍රශ්න කරදර බාධක සෑහෙන ගොඩක් මැද්දේ හිර වෙලා ඉඳපු කාලයක්, බොහොම වෙහෙසට පත් වෙලා ඉඳපු කාලයක්, මොකද්ද මේ කරන්නේ, මොකද්ද මේකට විසඳුම කියලා හොයාගන්න බැරුව ඉඳපු කාලයක්. අන්න එහෙම ඉන්නකොට මට මේ විදිහේ දෙයක් අහන්න ලැබුණා. මෙන්න මෙහෙම පුහුණුවක් තියෙනවා, මේ විදිහේ ප්‍රතිපදාවක් තියෙනවා කියලා මේ විදිහට අහන්න ලැබුණා. ඉතින් මම මේ වගේ දෙයකට සම්බන්ධ වුණා, මේ විදිහට යෙදිලා කටයුතු කරා. කටයුතු කරාට මොකද මට එකපාරට තේරුනේ නැහැ මොකද්ද මේ සක්මන, කොහොමද මේ හුස්ම දෙකක්වත් බලා ගන්න බැරි කොට හුස්ම බලන්නේ කියලා මට තේරුනේ නැහැ. මොකද අන්න ඒක බොහොම වෙහෙසයි. අර කරදර බාධක ගොඩක් අතර ඉන්නකොට, ප්‍රශ්න ගොඩක් අතර ඉන්නකොට විශේෂයෙන් වෙහෙසයි. අර යඩේ යෙදෙන්න හරි අමාරුයි. නමුත් මේ තැනත්තා කොහොම හරි යන්න දවස් දෙකක් තුනක් හතරක් අන උත්සාහ කරනවා. මේ වෙහෙස අතරින් උත්සාහ කරනවා. උත්සාහ කළා අන්න මේ දේ හුරු කරගන්න බලනවා. එහෙම කර කර යනකොට අන්න දවසක මොකද වෙන්නේ, අන්න මෙහෙම හිතමු, අපි හිතමු හුස්ම කීපයක් එක දිගට බලන්න පුළුවන් වෙච්ච දවසක, හුස්ම වාර 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන් වෙච්ච දවසක, මේ විදිහට මේ දේ ගැළපිලා ආපු විවේක දවසක් කියලා අපි කියමු. ඒ වගේ විවේක දවසක අන්න මේ තැනැත්තා අමුතු විදිහේ අත්දැකීමක් ලබනවා. මොකද්ද මේ අත්දැකීම? අන්න අර විදිහට හුස්ම බලාගෙන ඉන්නකොට, මේ විදිහට වාඩි වෙලා ඉන්නකොට අන්න මොකද වෙන්නේ, මේ මෙහෙම කියන්නම් මං, අන්න පොඩි කෙනෙක් කියපු විදිහට කියන්නම්කෝ. ඔන්න මට ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි අඳුන ගන්න පුළුවන් වුණා. මෙන්න ඇතුල් වෙන හුස්ම, මෙන්න පිට වෙන හුස්ම කියලා මට අඳුන ගන්න පුළුවන් වුණා. එහෙම බලාගෙන ඉන්නකොට මට පේුණා අන්න අර හුස්ම දෙක අතර හිස්තැනක් තියෙනවා කියලා. ඒ හිස්තැනත් මගේ අවධානයට හසු වුණා. මේ පොඩි කෙනෙක් කියන්නේ. හරි, ඊට පස්සේ කියනවා, දැන් ටික ටික හඳුරුනේ අර හුස්ම අඩු වෙලා හිස්තැන ලොකු වුණා. අන්තිමට මොකද වුනේ, අන්න හුස්ම නැති වෙලා ගිහිල්ලා හිස්තැන විතරක් ඉතුරු වුණා කියලා කියනවා. ඔන්න ඒ විදිහේ අත්දැකීමක් ලබනවා. අර විදිහට හුස්මක් ඇතුල් වෙනවා පිට වෙනවා කියලා වෙන් කළ අඳුර ගන්නවා. ඊට පස්සේ එහෙම ඉන්නකොට ඔන්න හුස්ම දෙක අතර හිස්තැනක් තියෙනවා. හිස්තැන ටික ටික වැඩි වෙනවා. හුස්ම නැති වෙලා හිස්තැන විතරක් ඉතුරු වෙනවා. ඔන්න ඔහොම අත්දැකීමක් ලැබුවොත් ඒ තැනැත්තා, ඒ තැනැත්තට යම් කිසි විදිහක ජීවිත පරිවර්තනයක් වගේ අවස්ථාවක් වෙන්න පුළුවනි. ඔය අත්දැකීම යන්න මොකද වෙන්නේ, අර විදිහට විවේකයක් අත්දැක්කා. ජීවිතේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ හුස්ම සම්පූර්ණ අතර වෙලා නැති වෙලා යනවා, මුළු ලෝකෙම නැති වෙලා යනවා, හිස්තැන විතරක් ඉතුරු වෙනවා කියලා නෑ. මේ ප්‍රතිපදාව වේදිච්ච කය කෙනෙක්ට දකින්න පුළුවන් අර අරමුණු තියෙනවා. හැබැයි ගෑවෙන්නේ නෑ. හුස්මත් නැවත මතුවෙලා එනවා, හැබැයි ගෑවෙන්නේ නෑ. අමුතු විවේක තත්වයක් තියෙනවා. අන ජීවිතේ පළවෙනි වතාවට අත්දැකීම ලබන අවස්ථාව හරියට තේරෙනවා. යකෝ මේක නිකන් සෝවාන් වුණාද රහත් වුණාද දන්නේ නැහැ කියලා හිතන ගානට යන්න පුළුවන්. මුළු ලෝකෙම නිකන් අර අල්ලට ගත්තා වගේ විවේකයක් පහසුවක් මතුවෙලා එනවා. ඒ විවේකයේ පහසුව අත්දකින්නකොට අන්න පළවෙනි වතාවට කෙනෙක් මේ ප්‍රශ්න කරදර බාධක අතරේ මෙන්න මේ බුදුන් කියන සැනසීමක් අත්දකිනවා. බුදුරජාණන් වහන්සේ කියන විවේක අත්දකිනවා. අන්න ඒ අත්දැකීම ලැබුවනම් ඒක යාට ගොඩක් දුරට අන්න අර අඳුරට මුසු වෙලා, අඳුරේ අතරමං වෙලා, අඳුරේ වෙහෙසිලා ඉන්න කෙනෙක්ට අන්න තෙල් පහනක් දැල්ලුවා වගේ, ආලෝකයක් පෙන්නවා වගේ විවේකයක් සැනසීමක් දකින්න පුළුවන්. අන යම් කිසි විදියක මට නිවැරදි පාරක් හම්බුණා, යම් කිසි විදියක මට හරි පාරක් හම්බුණා, අර විදියට වැරදි දේවල් වලින් ලබා ගන්න සැනසීමක් වෙනුවට නිවැරදි සැනසීමක් මට හම්බුණා කියන අපි හිතමු ටර්නින් පොයින්ට් එකක්, එහෙම නැත්නම් සලකුණක් හිතන අතර මතු වෙනවා. අර ගුඩ් ඕමෙන්ස් කියන්නේ යන සුබ සලකුණු, සුබ ලකුණු මතුවෙනවා. ඉතින් අන්නාම විදිහට තමුන්ගේ අත්දැකීමක් බෙදා හදා ගන්නවා. මේ විදිහ දෙයක් මං අත්ින්ද අර ප්‍රශ්න අතරේ දවසක අන්න මම දැක්කා පොඩි ඉඩකඩක්, පොඩි ආලෝකයක් අර කළුවර අතරේ, පොඩි විවේකයක් මම දැක්කා. ඒක මගේ ජීවිතේ පරිවර්තනයක් සඳහා හේතු වුණා. ඒක මම මේ හොයාගෙන යන දේ හරි, මම මේ හොයාගෙන යන දේ නිවැරදි කියලා දැකගන්න මට හේතු වුණා කියලා මේ තැනත්තන් අර තමුන්ගේ අත්දැකීම තමයි මේ කියන්නේ. ඊට පස්සේ එහෙම අදිවට කියනවා, දැන් මේ විදියට දැන් මුළු ලෝකෙම අල්ලට ගත්තා වගේ, මුළු ලෝකෙම නතු වුණා වගේ විවේකෙක මම විනාඩි 10ක් 15ක් විස්සක් මේ විදිහට කල්ගත කරනකොට අන්න එක පාරට මට ඇහෙනවා දැන් ඈතින් අර අර අතරමං වෙලා තිබුණ අර වෙහෙස දනවන ප්‍රශ්නයක් එනවා. දැන් අපි තුම කෙනෙක් ඇවිදගෙන එනවා තමුන්ගේ දිහාවට, මේ තැනට තමයි වෙහෙසට හේතුව. අන්න එතකොට අර අත්දැකීම ඉන්නකොට අන්න ඈත ඉඳලා ඇහෙනවා දැන් ඔන්න දොරවල් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික තමුන් එන දිහාවට, තමුන් ඉන්න දිහාවට එනවා. ආවට මොකද අර තැනතර වාඩි වෙලා ඉන්නේ, විවේකයක ඉන්නේ, භාවනාවක ඉන්නේ. එතකොට මේ එන පුද්ගලයා අර සිදුවීම දකිනවා. අන්න දැන් මේ තැනත්ත භාවනාවේ වාඩි වෙලා ඉන්නවා, මේ තැනත්ත ඉඳගෙන ඉන්නවා, මේ තැනත්ත විවේකයක ඉන්නවා කියලා දකිනවා. දැකපු ගම මොකද එන්නේ, අර ආපු තැනත්තා ඒ යම් කිසි විදියක ගිහි අදහස් සහිතව ගිහි ජීවිතයක් ගත කරන ගිහි වෙහෙසක් අරගෙන නේ ඔය එන්නේ. එනකොට 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 අන්න ඇවිල්ලා එකපාරට නිකන් අපි කියන්නේ අර බ්‍රේක් ගහලා නවතින්න, එකපාරට බ්‍රේක් තද කරලා නවතින්නේ. අන්න ඒ වගේ නැවැත්මකට ලක් වෙනවා. නැවතිලා පොඩ්ඩක් වික්ෂිප්ත වෙලා වගේ බලාගෙන ඉන්නවා, මේ මොකද්ද මේ වෙන සිදුවීම, ඇයි මෙහෙම වාඩි වෙලා ඉන්නේ. හරියට නිකන් අර අර මස් වැද්දෙක් අන්න භාවනාවේ යෙදිලා ඉන්න භික්ෂුවක් කැලේකදී දැක්කා වගේ. අර විදිය වෙනම පරීක්ෂණයක් කරගෙන 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 යනකොට ඔන්න එකපාරට භික්ෂුවක් ඉන්නවා ගහක් යට වාඩි වෙලා. ඒ විවේකයක අත්විඳින ස්වභාවයක් දකින්න පුළුවන්. එතකොට මේ වැද්දාට වුණත් යම් කිසි විදියක වෙනස් අදහසක් මතුවලා එනවා. මේ තැනත්තා නැවත ඒ හරි කරදර නොකර සමහර විට, ඒ හරි ශබ්ද නොකර සමහර විට නිශ්ශබ්දව නික්මිලා යනවා. අනාරාර දැක් රූපේ අන කොච්චර බලපෑමක් එල්ල කරාද, අර දර්ශනීය කොච්චර බලපෑමක් එල්ල කරාද. ඒ වගේ මෙන්න මේ ආපු ප්‍රශ්නය, මේ ආපු කරදරේ, මේ ආපු පුද්ගලයා මොකද කරන්නේ, ෂණිකව නවතිනවා. නැවතිලා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා, බලාගෙන ඉඳලා හැරිලා යනවා, හැරිලා යනවා. එතකොට මේ තැනත්තා කියනවා, මම කල්පනා කරා මෙන්න මේ ධර්මයේ බලය, මේ ධර්මයේ තියෙන ආනිසංස අන්න මෙච්චර කාලයක් මට වෙහෙසක්, පීඩාවක්, දුකක්, කරදරයක් විදිහට පැවතිච්ච දේ මේ විදිහට මම විවේකයක් හොයන්න පෙළඹෙව්වා. ඒ පෙළඹීම තුලින් මම යම් කිසි විදියක සැනසීමක් සුළු මොහොතකට අත්විඳා. විනාඩි 10කට 15කට පමණ සුළු වේලාවක් මම ඒ සැනසීම අත්විඳා. ඒ වගේම අර ආපු කරදරයක්, අච්චර ලොකු කරදරයක් මේ විදියට හැරිලා ගියා කියන්නේ මට තේරුණා මේක තමයි මගේ මාර්ගය, මේක තමයි මම යා යුතු ගමන, මේක තමයි නිවැරදි ප්‍රතිපදාව කියලා මට තේරුණා. හරියට නිකන් අර විශ්වය විසින් මට සලකුණක් දුන්නා වගේ, විශ්වය විසින් මට මාර්ගයක් පෙන්වනා වගේ අමුතු සිදුවීම් ජාලයක් තමයි ඒක. අන්න ඒ සිදුවීම සම්පූර්ණ ජීවිත පරිවර්තනයක්, සම්පූර්ණ වටිනාකම් වල වෙනස් වීමක් බවට පත් වුණා. අන්න තමුන්ගේ ජීවිතේ හැරුණු මන්සලකුණක් පිළිබඳ කතා කරනවා. මොකද්ද මේ? අන්න අර ඇතුළත සැපය ගැන තමයි මේ කියන්නේ. ඒ ඇතුළත සැපය අන්න බාහිරයට උනත් අමුතු විදිහක සලකුණක් පෙන්නනවා. අන්න මස්සද්දෙක් දකින ගහක් යට භාවනා කරගෙන ඉන්න භික්ෂුවක්. මොනවද මම මේ යෙදිලා ඉන්නේ? මෙතන වැඩිය ගැවසෙන සුදුසු තැනක් නෙමෙයි කියලා ඒ වැද්දා උනත් නික්මිලා යනවා. ඒව නැති වැද්දොත් ඉන්න පුළුවන්, ඉතින් කිසිම චාරයක් නැතිව කොහොම හරි වේවා. අන්න අර දර්ශනේ විතර අර තැනත්තා, අර ප්‍රස්ස වලින් මිරිකලා ඉඳපු තැනත්තා අන්න ජීවිත පරිවර්තනයක් වෙන්න ඕනේ සලකුණු ටිකක් ඒ සිදුවීම තුළ දකිනවා. අර වගේ මහා බරපතල වස්තුවක් මේ වගේ පුද්ගලෙක් කොහොමද මේ හැරිලා ගියේ, ඒ ආපු ගමන නැවතුනේ කොහොමද, වික්ෂිප්ත වෙලා ටිකක් කියලා බලයිඳියේ කොහොමද, නික්මිලා ගියේ කොහොමද? අන්න ධර්මය නිවැරදි, මේ පාර හරි, මේ මං සලකුණු හරි කියන අදහස තමයි ඔය කියන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ කියන මේ ඇතුළත විවේකය පිළිබඳ අදහසක්, ඇතුළත විවේකය පිළිබඳ හැඟීමක් තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. හැබැයි ඕක ලැබෙන්නේ නැහැ, ඕක හඳුනගන්න බැහැ මේ පරීක්ෂණේ නොයේදී. අන්න එතන තියෙනවා ගැටලුවක්. දැන් පවුගේ දවසක කෙනෙක් කියනවා, නිකන් ජ්‍යොතිෂ පැත්තෙන් කතා කළ වෙන්නේ නැති කියනවා, මොකද්ද මේ දැන් මේ මේ හොඳ තමුන්ගේ කේන්දරවල හොඳ ග්‍රහචාර තියෙන හොඳ දියුණු වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. දැන් මේ මිනිස්සු මේ බංකොලොත් රටේ ඉන්නකොට මොකද මේ මිනිස්සුන්ට වෙන්නේ? අන්න එතකොට මේ මිනිස්සු බංකොලොත් කොච්චර වුණත් හරියන්නේ නැහැ. අර සාපේක්ෂව යම්කිසි විවේකයක් ලැබුණත් මේක කරන්න බෑ. හැබැයි මේ මිනිස්සයා යුරෝපේ රටකට ගියොත් මොකද වෙන්නේ? අන්න එතකොට මේ මිනිස්සයාගේ අර අර අවස්ථාවට සුදුසු පරිසරයක් ගැලපිලා එනවා. එතකොට මෙහෙ ඉන්නකොට බංකොලොත් අරේ ගියාම කෝටිපතියෙක් බවට පත් වෙනවා කියලා මෙන්න මේ පොටෙන්ෂල් එක තියෙනවා. හැබැයි පොටෙන්ෂල් එක අපි උරගාන්න ඕනේ. පොටෙන්ෂල් එක විමසලා බලන්න ඕනේ. ඒ පොටෙන්ෂල් එකට අවස්ථාවක් දෙන්න ඕනේ කියන අදහස තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඔන්න ඕක වටින දෙයක්. මොනම ශිල්පයක වේවා විශේෂයෙන් මේ ධර්මයේ වේවා අපි ගාව ඒ පොටෙන්ෂල් එක තියෙන්න පුළුවන්. හැබැයි ඒක වැඩෙන්න සුදුසු කෙතක් අපි සැකසුවේ නැත්තම්, කෙත සකසන්න යම්කිසි වෙහෙසක් දැරුවේ නැත්තම් මොකද වෙන්නේ? අන්න අර ඒ පොටෙන්ෂල් එක දුණාට ඒ පොටෙන්ෂල් එක නිකන් අපත යනවා. අන්න ඕක හොඳට කියන බුදුරජාණන් වහන්සේ කියනවා, පාර අයිනේ වැටිලා ඉන්නවා ගන්නෙක් වැටිලා ඉන්නවා. සාමාන්‍ය අපි අහලා තියෙනනේ කැසිනෝ ගාව ඉන්නවලු ඉස්සරහා හිඟන්නෝ. කොහෙන්ද මේ හිඟන්න ඇවිල්ලා තියෙන්නේ? අන්න කැසිනෝ ගහලම තමයි මේක හිඟන්නෙක් වෙලා තියෙන්නේ. හොඳට වාහන වලින් ආවා, කාර් වලින් ආවා, මේ විදියට ආවා, ඇවිල්ලා 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 ඒකේ මේවා උගස් කරලා තව තව කැසිනෝ ගහලා 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 අන්තිමට මොකද වුනේ? කැසිනෝ එක ඉස්සරහාම ඉඟන්නේ බවට පත් වුණා. ගෙදරින්වත් බාර ගන්නේ නැහැ. පෙන්නලා කියනවා මේ 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 හිඟන්නේක්. මේ කැසිනෝ එකේ නිර්මාණයක්. අනේ ඒක ඉස්සරහාම හිඟා ගන්නවා. එතකොට මෙන්න මේ වගේ හිඟන්නේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මෙන්න මේ වගේ හිඟන්නේක් පෙන්නලා කියනවා. බලන්න මේ මිනිසයා. මේ මිනිසයා මේ විදිහේ ධනස්කන්ධයක් සහිත උපදුන කෙනෙක්. නොනගේ පැත්තෙන් මෙච්චරත් වුණා, මහත්යාගේ පැත්තෙන් මෙච්චරත් වුණා කියලා ගාන කියනවා. එහෙම කියලා කියනවා. ඊට පස්සේ දැන් බලන්න දැන් වෙලා තියෙන තත්ත්වේ. මෙතනත තමුන්ගේ ජීවිතයේ මුල් අවධියේදී පැවිදි වුණා නම් රහත් වෙනවා. මැද අවධියේදී පැවිදි වුණා නම් අනාගාමි වෙනවා. අවසාන අවධියේදී පැවිදි වුණා නම් සෝවන් වෙනවා. තන මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ? අන්න මේ පොටෙන්ෂල් එක සහිතයි. පොටෙන්ෂල් එක තිවිලා තියෙනවා. හැබැයි අපි ඒක යොදවලා නැහැ. උරගාලා නැහැ. උරගෑවි නැති වුණාම මොකද වෙන්නේ? ඒක ඔය දීලා ගිහිල්ලා දියවිලා යනවා. දියවිලා යනවා. රාජාසත් රජතුමාට කියන්නේ මොකද්ද? මේ මිනිහා මේ මෝඩයා නැසුණා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නැසුණා. මෙයා මේ සෝවාන් වෙන්න විභෝහය සහිතයි. හැබැයි මේ කියපු වචනෙන් වුණත් සෝවාන් වෙනවා මහණෙනි. හැබැයි තමුන්ගේ පියා ඝාතනය කරා. ඒ පාප මිත්‍රාශ්‍රය නිසා ඒ අවස්ථාව මේ තැනටට වැළකිලා ගියා. අනේ විභෝහය සහිතයි. විභෝහය සහිත වුණාට මොකද? ඒකට වටිනකමක් දුන්නේ නැහැ. වටිනකමක් දුන්නේ නැති වුණාම ඉතින් අර ස්වභාව ධර්මයේ කටයුතු විදිහට යනවා. ඒ පාරේ දෙනවා. ඒ පාරේ යදෙනවා. ඉතින් එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ උරගාලා බලන්නේ නැත්තම් කොච්චර විභවයක් තිබුණත් වැඩක් නැහැ. අන්න ඒ හැකියාව තමුන් යොදන්නේ නැහැ. ඒ ශක්තිය තමුන් යොදන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් අර විදියට අවුරුදු ගණනාවක් වෙහෙසිලා 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 තමයි ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කරගත්තේ. ඒක අපිට අමුතු විදිහේ පෙන්නීමක් සිද්ධ කරන අමුතු විදිහේ අමුතු පැත්තක් පෙන්නවා අපිට. අවුරුදු ගණනාවක් පුරාට වෙහෙසෙනවා, වෙහෙසිලා 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 අන්න බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නවා. ඒතොර ඒක නිසාමද කොයිද කියන හතක් කරන්න. හතක් කරන්න, අවුරුදු හතක් කරන්න. අර 6 ඉවර වෙලා 7 අවුරුද්දේ බුදු වුණා වගේ අපිටත් කියන හතක් කරන්න. හතක් කරලා බලන්න. හැබැයි හතක් මොනෙත් නැහැ. පහකුත් ඇති. හතරකුත් ඇති, එකකුත් ඇති, මාස 12කුත් ඇති, මාස 5කුත් ඇති, මාසෙකුත් ඇති, සතියකුත් ඇති කියලා ඔන්න ඔය විදිහට අඩු කරගෙන යනවා. අන්න අර ඒ විදිහේ උරගෑමක් කරන්නේ නැත්නම් ඒ විදිහේ විමසීමක් අපි කරන්නේ නැත්නම් ඉතින් මොකද්ද මේ ජීවිතේ මොකද්ද මේ ධර්මයක් පිළිබඳ තියෙන හැඟීම කියලා අපිට විමසලා බලන්න පුළුවන්. ඒකයි මම නැවත නැවත කියන්නේ අර විදිහට ෆෝමල් මෙඩිටේෂන් සඳහා පැයක් දෙකක් හදාගන්න ජීවිතේ. ඒක අමතක කරන්න එපා. අන්න මොකද කරන්නේ නිතර නිතර මේ පොටෙන්ෂල් එක යොදවලා යොදවලා බලනවා. ඒ යොදවලා යොදවලා බලනකොට තමයි ඒක මේ බල කැවිල එන්නේ. එහෙම නැත්නම් අයියෝ අපිට බෑවවා කරන්න. විසිබ භාවනාවක් මට හරියන්නේ නැහැ කී කී ඉන්දියට. මොකද ওই කියන කට්ටිය මම දන්නවා කරන්න නැති මේ උන් ටික තමයි ඔහොම කියන්නේ. සංශෝධනවාදීන් එනවා කතා කරන්න මේ විදිය නැතුව වෙන විදියක් කරන්න බැරිද කියලා කියනවා. නෑ ඔය ඉන්නකො පොඩ්ඩක්. තාම ආව විතරනේ. තම මාසයක් දැන් ඉඳලා බලන්නකෝ. අන්න මොකද වෙන්නේ? යෙදිලා බැලුවාම තමයි මේ පොටෙන්ෂල් එක ඉන්නේ. අන්න ජීවිතේ මුල් අවදි කරොත් රහත් වෙනවා. මෙත අවදි කරොත් අනාගාමි වෙනවා. අවසාන අවදි කරොත් සෝවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න අර පොටෙන්ෂල් එක ගැන තමයි කියන්නේ. එතකොට ඔය මං වයසට ගිහිල්ලා කරනවා කියන කට්ටියටත් හොඳ පාඩමක් ඔය කියන කතාව. මම බණ විතරක් අහනවා කියන කට්ටියටත් හොඳ පාඩමක් ඔයි කියන කතාව. එහෙම කල් දමන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අදාද කරොත් තමයි, අදාද යෙදුනොත් තමයි. ඒ යෙදෙනකොට යෙදෙනකොට අන්න අර ලෝකේ අල්ලට ගත්තා වගේ බල කැවිල එනවා. ඒ අත්දැකීම ලැබුවා නම්, ඒ අවස්ථාව පහු කරා නම් එතනත්තර ආයි කරන්න කියන දෙයක් නැහැ මේක හරි කියලා. අර විදිහේ මහා බරපතල දේවලුත් අර සිදුවීම දැකලා, අර විදියට මස්සැද්ද වගේ මහා පව්කාරයොත් අර සිදුවීම දැකලා හැරිලා යනවා, වෙන දිහාවකට ගමන් කරනවා, ඒ පරිසරෙ මිදිලා යනවා. අන්න සුබ සලකුණු විශ්වය කතා කරනවා, වටපිටාව කතා කරනවා, ධර්මය කතා කරනවා. ඒක තමයි එන්නේ පොටෙන්ෂල් එක උරගාලා බලන්න කියන කතාව තමයි මේ කියන්නේ. ස්විප් එක වඩා හුරා බලන්න, ඌරන් නැතුව ඔක උරු තියාගෙන වාඩි වෙන්න එපා. එන්නට හුරලා බලන්න. හුරලා බැලුවාම තියනවා පළවෙනි තෑග්ග. ආ තියනවා සැනසිලි තෑග්ගක්. ආ තියනවා 20ක්, ඒ කියන්නේ තව ටිකට් එකක්. ආ මුකුත් දිනුමක් නැහැ කියලා හොයාගන්න පුළුවන්. ඒ ඉතින් ඒ හීරීම කරන්නත් අවුරුදු 7ක් කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. හතක් කොහොමදත් මාස කිහිපයක්වත් අඩුම ගානේ කරලා බලන්නකෝ. එතකොට ටිකෙන් ටික තේරෙනවා. ටිකෙන් ටික තේරෙනවා. අනේ එහෙම කරනකොට කරනකොට තමයි අර විභවයට අවස්ථාවක් එන්නේ. දැන් මැණික් පතලක් වුණා තාරන්න ඒක හරි අමාරුයි නේ අප්පා. ඒ ඉල්ලම හොයාගන්න එක හරි අමාරුයි. අර ගල් තියෙනවා, උඩ ඒ ගල් තියෙනවා, ඉල්ලම් ගල් තියෙනවා. තේරෙනවා මෙතන මොකක් හරි පොටෙන්ෂල් එකක් නම් තියෙනවා තමයි. හැබැයි හාරන මිනිහට තමයි ඒකේ නියම වටිනකම හොයාගන්න පුළුවන්. සමහර විට හාරලා 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 කියනවා නැහැ. සමහර විට හාරලා 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 කරගෙන කරගෙන යනකොට ඔන්න හම්බ වෙනවා. ඔක තමයි වැඩේ. ඔක තමයි වැඩේ. අන්න මොකද වෙන්නේ? අර විදිහේ විමසීමක් කරනවා. අර කතාවක සඳහන් වෙනවා මිනිස්සෙක් හැරුවලු දියමන්ති. දියමන්ති හොයාගෙන යන උමගක් හැරුවලු. දියමන්ති පතලක් හැරුවලු. ඉතින් තනි මිනිසයා මේ. ඉතින් මොකද කරන්නේ? ආවුරුදු ගණනාවක් පුරාවට ටික 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 හාරගෙන හාරගෙන ගියා. හැරුවා 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 පුදුම උනන්දුවකින් කරා. කල්ලා 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 අන්න කොහොම හරි දවස් මෙහෙම හාර හාරලා ගිහිල්ලා මේ මනුස්සයට කිසිම වටිනකමක් ලැබුණේ නැහැ. කිසිම දෙයක් ලැබුණේ නැහැ. එහෙම ගිහිල්ලා 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 අන්තිමට අවුරුදු අපි හිතමු ගණනාවක් කළා. අවුරුදු 6-7ක් කරලා අවසාන මොහොතේ මේ තැනත්තා තීරණය කරා මම මේක අත්හරිනවා. මේක මට ළඟා කරගන්න බැරි ඉලක්කයක්. මෙතන මට ඒ විදිහේ වටිනකමක් සැඟවිලා නැහැ කියලා මේ තැනත්තා ඒක අත්හරිනවා. අත්හරිනකොට මොකද වෙන්නේ? මේ ලෝකේ මේ විශ්වය කතා කරනවා. මොකද මේ තැනත්තා තව එක සවල් පාරක් ගැහුවා නම් අන්න මේ ලෝකේ තියෙන ලොකුම දියමන්තිය මේ තැනතර හම්බ වෙනවා. නමුත් මේ තැනත් ඒක කරේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? අන්න අර උමගේ බිත්තිය කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන හැරිච්ච දිහා බැල හැරිලා බැලුවාම අන්න ලෝකේ තියෙන හොඳම දියමන්තිය, ලොකුම දියමන්තිය අන්න දිලිසි දිලිසි තියෙනවා. අන්නම නිකන් විසි කතන්දරයක් කියනවා. අන්න අර ඒ විදිහේ වෙහෙසක් වුණ කෙනෙක් දිහා අන්න විශ්වය බැලුවා. ඒ සුබ පණිවිඩය යාට ගිහිල්ලා දුන්නා. මොකද එච්චර කාලයක් මේ තැනත වෙහෙසිච්ච කෙනෙක්. ඔය කියාගෙන කියාගෙන යනකොට මට මතක් වුණේ අර ආනන්ද හාමුදුරුවෝ උත්සාහ කරලා කරලා අන්තිමට මේක හරියන්නේ නැහැ, පොඩ්ඩක් ගිහලා නිදිය ගන්නවත් ඕනේ කියලා කිව්වා වගේ. උත්සාහ කරලා 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 අච්චර ගාලක් බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා ඒ කටයුතු කරලා අන්තිමට ආවා හොටරයක්. මොකද්ද? රහත් නොවී නම් එන එක හරි නෑ කියලා කිව්වා. රහත් නොවී නම් මේ සංගායනාවට සම්බන්ධ වෙන එක සුදුසු නෑ කියලා කිව්වා. ඉතින් මොකද කරේ? රෑ තිස්සේම ඇවිසිලා වේසිලා ආපහු භාවනා කර කර ඉඳලා 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 අන්තිමට කල්පනා කරා දැන් හෙට උදේ හැරෙන්නත් ඕනේ. ටිකක් ගිහිල්ලා නිදිය ගත්තනම් හරි. අන්න නිදිය ගත්තනම් හරි කියලා අතෑරියා විතරයි වැඩි අවසන්. ඉතින් ඔන්න ඔය වගේ යෙදෙන කෙනෙක්ට වටපිටාව වුණත් ආශිර්වාද කරනවා. යෙදෙන කෙනෙක්ට මේ විශ්වය වුණත් ආශිර්වාද කරනවා. නොයෙදෙන කෙනෙක්ට ඉතින් ඒකේ අනිත් පැත්ත. මොකද ජව කවන්නේ වෙන දිහාවකට. අයි නිකන් පොඩ්ඩක් නිකන් වටපිටාවට පණිවිඩයක් යැවෙනයි බේම මේ තැනැත්ත යෙදෙන දෙයින්. මේක නැවත 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 කරන කෙනෙක්ගේ ශක්තිය තමයි නිකන් විශ්වයේ වයිබ්‍රේෂන් එක. අන්න මේ මොනවාරි අවශ්‍ය වුණොත් අන්න නොදැනීම කෙනෙක් ඇවිල්ලා අහනවා, මේ මොනවද මේක කරෙන්න ඕනේ දෙයක් නේද කියලා අහනවා. මේක විය යුතු දෙයක් නේද කියලා අහනවා. ඒ ශක්තිය කොහෙන්ද එන්නේ? පොටෙන්ෂල් එක කොහෙන්ද එන්නේ? අන්න අර ධර්මයේ විසින් ධර්මයේ තමුන් ආරක්ෂා කරනවා. කරදරයකදී වෙහෙසකදී ඒක පිටර එන්න ඕනේ. ආයි හොයාගෙන යන්න තියන්න එපා වෙලාවට. එහෙම වෙන්න බෑ. එහෙමනම් ඉතින් යදපු ඒකේ වැඩක් නැහැනේ. කරපු ආයෝජනේ වැඩක් නැහැනේ. නැ ප්‍රතිපදාව හරිනම් අර බිමටම වැටිලා රොක් බොටම් ඉන්න වෙලාවක, හොම්බෙම්ම ගිහිල්ලා ඉන්න වෙලාවක පිටරට එන්න ඕනේ. පිටරට එන්න ඕනේ මොකද ඒ ආයෝජනේ කළා තියෙනවා නම්. ඒ ආයෝජනේ කළා තියෙනවා නම් ඒ ප්‍රතිපදාව හරිනම් ඒ දේ අපිව ආරක්ෂා කරන්න ඕනේ. ධර්මය අපිව ආරක්ෂා කරන්න ඕනේ. යෙදෙන කෙනෙක්ට පිළිබඳ මම මේ කියන්නේ නොයෙදී ඉතින් එහෙම බලාපොරොත්තු වෙනව නෑ. ඒක බොරු කතාවක්නේ. යෙදෙන යෙදෙන කෙනා අන්න තේරෙනවා මේ සිහිය කියන එක මම වඩා ගත්තේ බොහොම අමාරුයින්. හුස්මක් දෙකක්වත් මට අල්ලගන්න අමාරුයි. පියවරක් දෙකක්වත් තියාගන්න අමාරුයි. නමුත් ඔහොම යෙදී 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 ගිහිල්ලා අන්න දවසක මට තේරුණා මම අසරණ වෙලා ඉන්න වෙලාවක, මම බිමටම වැටිලා ඉන්න වෙලාවක, මම බියෙන් වෙලිලා ඉන්න වෙලාවක, මට මොකක් කරගන්නවද කියලා හිතාගන්න බැරිව ඉන්න වෙලාවක අන්න මේ සිහිය මගේ පිටට ආවා. හිත තුලින් මට ආරක්ෂාව ලැබුණා. අන්න හරියට නිකන් බුදුහාමුදුරුවෝ අර පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අත ගාලා අර බැනුම් අහලා ගෙදර යන්න බලාපොරොත්තු වෙන හඬ හඬ නික්මිලා යන පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අත ගාලා "එයි මේ හඬන්නේ" කියලා ඇහුවා වගේ. මඟ පෙන්නලා නවත්ත ගත්තා වගේ. අන්න බුදුන් ඇවිල්ලා ඉස්සරහ අත තියනවා මේ දේ කරගෙන ඉන්න කියලා කියනවා. ඉතින් මේ වගේ විභවයක් මේක තුල තියෙනවා. හැබැයි මේ විභවය අත්දකින්නේ උරගාන කෙනෙක්ට, ඒ ආයෝජනය කරන කෙනෙක්ට. ඉතින් අපි කල්පනා කරමු, හිතමු අපි හැම දිනාටත් එවැනි ආයෝජනයක් සඳහා අද දින ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. තම අගන ධර්ම දේශනාවක් සිදු කළ ධම්මකුසල වහන්සේටත් ප්‍රාර්ථනා කරන අතර ඒ සම්බන්ධයෙන් ඒ ධර්ම දේශනා සම්බන්ධයෙන් හෝ උන්වහන්සේ උන්වහන්සේට භාවනා ගැටලුවක් හෝ ඉදිරිපත් කරන්න තියෙනවා නම් කාටද අදෝසල මේ වෙලාව අවස්ථාව ලබාගෙන උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳ මයි කාටත් ප්‍රශ්නයක් නැති පාටයි. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු අභිවාදන සිලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චතෝ නිබ්බාන සම්පති විනාතේ සමිජ්ජතෝ
ආදු සාදු සා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සත්‍යව හැම දිනාටම තෙරුවන් සරණයි.